ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනිකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට දුරස්ථව සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අදිචිත්තෝ අප්පමත්තෝ මුනිතෝ මෝනපතේසු සික්ඛතෝ සෝකාන භවಂತಿ තාදීනෝ උපසන්තස්ස සදා සතිමතෝති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මේනින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට ඉඩක් වේලාවක් ලැබිලා තියෙනවා යම් කිසි විදියක මේ ධර්මය අපේ ජීවිතවලට සමීප කර ගැනීමක්, ඒ විදිහේ පොඩි කතා බහක් සඳහා. ඉතින් මේ දවසට ඉදිරිපත් වෙච්ච දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් එක්ක අපි බලමු මේ ප්‍රතිපදාව තව ටිකක් හඳුනගන්න, විස්තර කරගන්න පුළුවන් කොයි විදිහද කියලා. ඉතින් මේ සිදුවීම ගැන පොඩ්ඩක් මතක් කරොත්, මේ භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියක කියන සතුටු වාක්‍යයක් තමයි මේ මම මේ ඉදිරියෙන් තියාගත්ත ගාථාව. ඒ සතුටු වාක්‍ය සඳහන් වෙන්නේ යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් අරඹය, සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් යම්කිසි විදියක මේ වැඩ කටයුතු වල යෙදිලා ඉන්නවා, භාවනා නියෝගීව කල් ගෙවනවා, විවේකී ඇසුරු කරමින් කල් ගෙවනවා, අර විදියට පිරිස් වලින් දුරස් වෙලා කල් ගෙවනවා. ඉතින් මෙන්න මේ විදියට මේ ප්‍රතිපදාව පුරන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේව දැකපු බුදුරජාණන් වහන්සේ, ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආරම්භයා ඉලක්ක කළා තමයි මේ අපි කී ගාථාව දේශනා කරන්නේ. ඒතර එතන සඳහන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත්, අදි චේතසෝ අප්පමජ්ජතෝ මුනිත්තෝ මෝනපතේසු සිකතෝ සෝකාන භවಂತಿ තාදීනෝ උපසන්තස්ස සදා සතිමතෝ. අදි චේතසෝ අප්පමජ්ජතෝ, මේ විදියට මේ අදි චිත්ත භාවනානේ, භාවනාවෙන් යුක්ත, එව නැත්නම් අදි චිත්තයෙන් යුක්ත කියලා අපිට ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනියටම පෙන්වන ගුණාංගේ. දෙවනුව කියනවා අප්පමජ්ජතෝ, පමා නොවෙන මුනිතෝ මෝනපතේසු සික්කතෝ, මේ මුනි ප්‍රතිපදාවේ හික්මෙන්නා වූ මේ මුනිවරයා. සෝකාන භවಂತಿ තාදීනෝ උපසන්තස්ස සදා සතිමතෝ, මේ විදියට මේ හික්මීම ඇති කරගන්න උපශාන්ත, ඇතුළත සංසුන්, අකම්පිත, මේ සෑම කල්ලි සතිමත් මේ මුනිවරයාට සෝකයන්නම් කෙසේ පැමිණේද, නැත්තම් සෝකයන් නොවේ කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත හාමුදුරුවන්ව දැකලා මේ දේශනා කරන සතුටු වාක්‍ය තුල ගැබ්බෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒක හරහා අපිට උනත් ඇත්තටම යම් කිසි විදියක මේකී ගුණාංග වඩා ගන්න මගක් පෙන්වනවා. එතකොට මොකද්ද මේ කියන කරුණු ටික අපි අපේ ජීවිතේට නැත්නම් අපේ ප්‍රතිපදාවට ලං කරගෙන බැලුවොත් පළවෙනුවටම කී තියෙන්නේ මේ අදිචේතසෝ අදිචිත්ත භාවනාවෙන් යුක්ත නැත්නම් අදිචිත්තයෙන් යුක්ත කියන අදහස. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් අපි ඔය සතිමත් බව පුරුදු කරනවා කියලා පුහුණු කරන්නේ ඔය ක්‍රමවේදය තමයි. සමත විදර්ශනා භාවනා එහෙම නැත්නම් මේ අදි චිත්ත භාවනා වැඩිවීමක් තමයි ඔය සිද්ධ කරන්නේ. එතකොට ඒක එච්චර බරට නොදැනෙන්න පුළුවන් කරන කට්ටියට. මේ බොහොම සරල වැඩක් නේ අපි කරන්නේ. මෙච්චර මේ බර භාවනාවක්ද කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. සාමාන්‍ය ඔය පොඩි දරුවන්ටත් අපි කියලා දෙනවා, ඒගොල්ලොත් කරනවා, බොහොම සරලව කරනවා. එතකොට නිකන් අර නිකන් සාම්ප්‍රදායික බෞද්ධයාට මේක නිකන් මදි වගේ. බර මදි වගේ මීට වැඩිය ගැඹුරු දෙයක් තියෙන්න ඕනේ වගේ අදහසක් ඒ වගේ කෙනෙක්ට තියෙනවා. කෙසේ නමුත් මෙන්න මේ ක්‍රමවේදය, මේ පුහුණුව ගැන තමයි ඔය කියන්න උත්සාහ ගන්න. ඒ පුහුණුව සරලව අඳුනගත්තොත් මේ බර වචන නොදැන ඉඳියත් මේ බර වචන වල අදහස් දන්නේ නැති වුණත් වැඩේ සිද්ධ වෙනවා. ඒක නිසා මෙන්න මේ අදිචිත්ත භාවනාවක් වඩනවා කියන අදහස ඔන්න ඒ කරන පුහුණුව තමයි. ඒ කරන ප්‍රතිපදාව තමයි. එතකොට ඒක සක්මන් පරියන්කේ දිනදා කටයුතු විදිහට මේ විදිහේ සිහියක් පුරුදු කරන්න පුළුවන් නම් ඒක තමයි මේ කියන අදහස. ඊට පස්සේ අප්පමජ්ජතෝ මේ විදිහට පමා නොවන මේ තැනැත්තා නොපමාව කටයුතු කරනවා. මේ තැනැත්තා අන්න නොපමාව කටයුතු කිරීමත් වැදගත්. සාමාන්‍ය අපි ගොඩ දෙනෙක් පමාවට වැටෙන සුළු ස්වභාවයක් අපි ළඟ තියෙනවා. අපි හිතනවා මේක මේ කල කරනවා කියන අදහසක් තියෙනවා, අනාගතයට කල් දානවා. එහෙම නැත්නම් අද බෑ හෙට කියලා හරි කොහොම හරි කම්මැලි කමෙන් පොඩ්ඩක් එහෙම එහෙ කරගන්නවා. ඒ විදිහේ මොකද්දෝ අඩුපාඩුවක් පමාවට වැටෙන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. අපි හිතනවා අපිට තව ආයුෂ තියෙනවානේ, ඒකින්ද ප්‍රශ්නයක් නෑ වගේ කියලා. එහෙම හිතනවා ගොඩක් වෙලාවට. දැන් අපි ගත්තොත් දැන් අවුරුදු 20ක වගේ ඉන්න කෙනෙක් හිතමුකෝ. එයා හිතනවා අම්මෝ තව කොච්චර නම් තියෙනවද, දැම්ම නම් මේවා කරන්න අවශ්‍ය නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ උපදේශ ක්‍රියාත්මක කරන්න දැම්ම හදිස්සි වෙන්න ඕනේ නැහැ කියලා අවුරුදු 20ක විතර ඉන්න කෙනෙක් හිතන්න පුළුවන්. දැන් මෙතන ඉන්න කට්ටියත් ඒකට සාක්ෂි වේවි. අවුරුදු 20ේදී නම් එහෙම අදහසක් ගොඩ දෙනෙක්ගේ තියුනේ නෑ කියලා නේද? ඒ වෙනුවට තියුනේ වෙන වෙන දේවල්, පිටිපස්සේ හඹාගෙන යාමක්, රස විඳීමක්, ලෝකය විඳීමක්, ඔය විදිහේ දේවල් තමයි දවස්වල ඔළුවල වැඩ කරේ. නමුත් මේ අවුරුදු 20 කියන නම්බරේ මම අරගෙන ඉදිරිපත් කරේ, අපි හිතමු කෙනෙක් අවුරුදු 20ක් ජීවත් වෙලා තියෙනවා නම් මේ ලෝක ඉතිහාසයේ මිනිස්සු, අද වෙනකම් මිනිස්සු ජීවත් වෙච්ච කාලෙට ඇවරේජ් කාලෙට වැඩිය වැඩි කාලයක් මේ අවුරුදු 20ක තැනෙත්තෙක් ජීවත් වෙලා තියෙනවා. නැවතත් මම කියන්නම් මේ මනුස්ස ඉතිහාසයේ ආයු අපේක්ෂාව ගත්තහම වර්තමාන ආයු අපේක්ෂාව නෙමෙයි මේ කියන්නේ. මනුස්ස ඉතිහාසයේ ආයු අපේක්ෂාව ගත්තහම අවුරුදු 20ක් ඉක්මවපු කෙනෙක් ඒ ආයු අපේක්ෂාවට වැඩිය වැඩි කාලයක් ජීවත් වෙලා තියෙනවා. කියන්නේ මේ මිනිස්සු බොහෝ වෙලාවට අඩු වයසෙන් මිය ඇදිලා තමයි තියෙන්නේ. එක්කෝ ඒ දවස්වල ඔය වසංගත ලෙඩ රෝග, එහෙම නැත්නම් ඔය යුද බිය, ඔය නොයෙකුත් ක්‍රියා සිදුවීම් නිසා අන්න මේ අවුරුදු 20ක කියන කාලයක්වත් බොහෝ දෙනෙක්ට ජීවත් වෙන්න ලැබිලා නැහැ. ඒතර ඒ විදිහේ යථාර්ථයක් නම් තියෙන්නේ. අපි හිතනවා මේ 20 කියන්නේ හරිම මේ පොඩි කාලයක් කියලා. නමුත් අන්න පමා නොවන තැනත්තේ තේරුම් ගත යුතු තමයි මේ විදිහට මේ මනුස්ස සංහතියම ගරගෙන බැලුවත් 20ට වැඩිය ජීවත් වෙලා නැහැ බොහෝ දෙනෙක්. 20ට අඩුයි ඇවරේජ් එක. ඒතර එහෙම තියෙද්දි මම මේ මෙච්චර කාලයක් ජීවත් වෙලා තාමත් කල් දමනවා නම් තාමත් පමාදයට වැටෙනවා නම් ඒක ඉතින් තම තමන්ගේ විමසීමට භාජනය කළ යුතුයි. එසේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාද වීමක් ගැන ප්‍රකාශ කරනවා. අප්‍රමාද වීමක් අගය කරනවා. ඊට පස්සේ අන්න මුනිතෝ මෝනපත්තේසු සික්කතෝ මේ මුනි ප්‍රතිපදාවේ හික්මෙන්නා වූ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. මේ මුනි ප්‍රතිපදාව මියුට් 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 ප්‍රතිපදාවක් මුනි ප්‍රතිපදාවක් කියන ස්වභාවයක් අන්න අපි අපි තුළ පුරුදු කරනවා පුහුණු කරනවා. එතකොට සාමාන්‍ය අරගත්තොත් දැන් අපේ හිත නැමෙන්නේ මියුට් පැත්තට නෙමෙයි ගොඩක් වෙලාවට. ඒ වෙනුවට මේ හිත නැමෙන්නේ ගොඩාක් දුරට වචන බිඳින පැත්තට, ഘോഷාව පැත්තට තමයි මේ හිතේ නැතිය තියෙන්නේ. ඊට පස්සේ තනි වෙන පැත්තකට මේ හිත නැමෙන්නේ නැහැ. තනි වෙනවා කියන අදහස මේ හිත දරා ගන්න කැමති නැහැ. ඒ වෙනුවට අපි කැමති පිරිස් අතරේ ගැවසෙන්න. ලොකු සංගීත ප්‍රසංගයක් හොයාගෙන යන්න පුළුවන් නම් අන්න ඒකට තමයි මේ හිතේ ගතිය නැඹුරුව තියෙන්නේ. එතකොට මේ මුනි ප්‍රතිපදාවක කණපිට තමයි සාමාන්‍ය මේ හිතේ නැතිය. අර විදියට පිරිස් අතරේ ගැවසෙන්න අපි කැමති. එහෙම නැත්නම් අර විදියට ഘോഷාවට අපි කැමති. ඒවට තමයි ආකර්ෂණය ඇදිලා යන්නේ. ഘോഷාව තියෙනවා නම් එතන සත්‍ය තියෙනවා කියන වගේ හැඟීමකුත් මේ හිත තුල තියෙනවා. ඒක නෙවෙයි දේශපාලඥයෝ ප්‍රයෝජනෙට ගන්න එක තමයි. ഘോഷා කරනවා ඇවිල්ලා. නම්මෝ බලන්න මේ 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 බලන්න මේ කියලා ප්‍රෙස් තියලා ഘോഷා කරනවා. ഘോഷා කරාම මේ හුදී ජනතාව අන්න හිතනවා මෙතන මොකක් හරි සත්‍යයක් තියෙන පාටයි මෙයා මෙච්චර ഘോഷා කරන්නේ කියලා. හරි, බොහෝ පිරිසක් යනවා නම් බොහෝ පිරිසකගේ මනාපය තියෙනවා නම් එතනත් සත්‍ය තියෙනවා වගේ හැඟීමක් අපි තුල තියෙනවා නේද? බහුතරයක් ගිහලා මොනවා හරි කරොත් ඒක තමයි මමත් කරන්න ඕනේ වගේ අදහසක් ගොඩදෙනෙත් තුල තියෙනවා. නමුත් ඔය රැළ යන දිහාවට ගියා කියලා සත්‍ය හොයාගන්න ලැබෙන එකක් නෑ. මේ විදියට මේ ഘോഷාවට ආකර්ෂණය වුණා කියලා සත්‍ය හොයාගන්න ලැබෙන එකකුත් නෑ. ඒ වෙනුවට මේ මුනි ප්‍රතිපදාව මියුට් අර විදියට පිරිස් වලින් වෙන් වෙලා තනිවීමක්, එහෙම නැත්නම් මේ ഘോഷාවෙන් වෙන් වෙලා නිහඬ බවක් අගය කිරීම තුළ තමයි මෙන්න මේ මුනි ප්‍රතිපදාවක්, මේ සත්‍ය සොයන ප්‍රතිපදාවක් වැඩෙන්නේ. හැබැයි ඉතින් ගොඩ දෙනෙට එක කරන්න බැරි හේතුව තමයි අන්න මානසික ව්‍යාධි මතුවෙලා එනවා. මානසික ව්‍යාධි මතුවෙනවා කියන්නේ මොකද්ද? මේ නිකන් අපි හිතමු ඔය කියන්නේ face your fears කියලා, ඔබගේ භීතිකාවලට මුහුණ දෙන්න කියලා. අන්න මේ භීතිකාවලට මුහුණ දෙන්න බැරි ප්‍රශ්න තමයි මේ ගොඩ දෙනෙට තියෙන්නේ. ඒ භීතිකා මගහරින්මින් තමයි ජීවිත කාලයක් ගෙව්වේ. නියඬ උන ගමන් ඒ බීතිකාව තමයි ඉදිරිපත් වෙලා එන්නේ. අර විදියට පිරිසෙන් වෙන් වෙච්ච ගමන් ඒ බීතිකාව තමයි ඉදිරිපත් වෙලා එන්නේ. එතකොට ගොඩාක් වෙලාවට තනියෙන් ඉන්න අකමැති, පිරිස් නැතුව ඉන්න අකමැති, නිහඬව ඉන්න අකමැති මේ බහුතර සමාජයකට හේතුව ඕක තමයි. වෙන කොහෙන්වත් නෙමෙයි මේ හොල්මන එහෙම නැත්නම් මේ යකා මතු එන්නේ තමුන් තුලින්. තමුන් තුලින්. ඒතර මොකද මේ යකා කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. පොඩ්ඩක් තනි වෙලා බලුවා නම් ඒක හොයාගන්න තියුණා. එහෙම නැත්නම් අර විදියට පොඩ්ඩක් නිහඬ වෙලා බලුවා නම් ඒක හොයාගන්න තියුණා. අපේ මුළු ජීවිත කාලයක්ම ගත කරලා තියෙන්නේ මෙන්න මේ දේවල් මගහරිමින්. මේ දේවල් මගහරිමින්. හරි. ඒක තමයි අපේ උත්සාහය. අපිට ඒ සඳහා අවශ්‍ය උපකරණ ගොඩක් තියෙනවා. ෆෝන්, ටැබ්, ඊට පස්සේ කොම්පියුටර්, ලැප්ටොප්, ටීවී, ඔන්න වගේ ඒවා අපි ඒවයින් වික්ෂිප්ත වෙලා ඉන්න උත්සාහ ගන්නවා. ඒවයින් වික්ෂිප්ත වෙලා ඊට පස්සේ එහෙම නැත්තම් මිනිස්සු ගොඩාක් අපි එකතු කරගෙන තියෙනවා වටපිටාවේ. ඔය පාලුයි කියලා කට්ටියට කෝල් කරන්න සමහර වෙලාවට නේද, පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් හරි පාලුයි අප්පා කියලා ඔන්න කෝල් කරනවා. කෝල් කරනවා ඒ එච්චර පිරිසක් එකතු කරගෙන තියෙනෙත් වෙන මොකක් නිසාවත් නෙමේ, මේ මේ තමන්ගේ යථාර්ථයට මුහුණ දෙන එක මගහැරීම. මගහැරීම තමයි ඇතුළත් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ තමන් තුළින් මතුවෙන යථාර්ථය මගහරින්න කරන්න පුළුවන් හැම උපක්‍රමයේම යොදන ජාතියක් නැත්තම් සත්ව කොට්ටාසයක් තමයි මේ මිනිස්සු කියන්නේ. ඒක තමයි යථාර්ථය. ඒකයි ගොඩ දෙනෙක් මේ මුනි ප්‍රතිපදාවක් ගැන කතා කරන්නවත් කැමති නැත්තේ. මේ විදිහේ විවේකයෙන් තමුන්ගේ අධිචිත්ත භාවනාවක් වඩනවා කියන අදහසටවත් කැමති නැත්තේ. මොකද අන්න තනි උන ගමන් එන්නේ අර ඇතුළතින් නැගෙන බීතිකා ටික. එතකොට මොන ෆේස් යෝ ෆියර්ස්ද නේද? එතකොට කොහොමද බීතිකාවට මුහුණ දෙීම කෙසේ වෙතත් කොහොමද මේකෙන් පලා යන්නේ කියලා උත්සාහ ගන්නවා. හරියට නිකන් අර සයිලන්ට් රූම් එකක කරපු එක්ස්පීරියන්ස් එකක්, මොකද්ද එක්ස්පෙරිමන්ට් එකක් වගේ. සයිලන්ට් රූම් එකක නිහඬ කාමරයක් හදලා ඒගොල්ලෝ නිහඬ ලැබ් එකක්, සයිලන්ට් ලැබ් එකක් හදලා බිත්ති වලින් සද්දේනේ නැති වෙන්න බොහෝ වියදම් කළා හදලා මේ පිරිසට දුන්නලු චැලෙන්ජ් එකක්, අභියෝගයක්. මොකද්ද අර මුකුත් ෆෝන් නනම් මනම් අරන් යන්න බෑ, තව කවුරුත් එක්ක යන්න බෑ. අර කාමරය ඇතුළට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා එන්න තියෙනවා. වෙන මුකුත් නෑ, පුටුවක් තියෙනවා ඒ කාමරේ, වෙන මුකුත් භාණ්ඩ ඇත්තෙත් නෑ, මද අඳුරක් තියෙන්නේ ඒ කාමරේ. ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ආපහු ටික වෙලාවක් ඉන්න තමයි තියෙන අභියෝගේ, වැඩි වෙලාවක් ඉන්න තමයි තියෙන අභියෝගේ. මොකද වෙන්නේ, කොච්චර වෙලා නම් ඉන්න පුළුවන් උන් වෙන්න තිය කියලා හිතෙන්නේ. ඒක තමයි වැඩි. විනාඩි 10 යනකොට විලාප තියනවලු එළියට ගන්නයි කියලා මේකෙන් මාව. වැඩි කියන්නේ විලාප තිබ්බට ඇහෙන්නේ නැහනේ සයිලන්ට් රූම් එකනේ. ඒක තමයි. ඒකෙන් ඉඳන් දොරට තඩි බානවලු එළියට ගන්නයි කියලා මාව. හරි. ඒක තමයි වැඩේ. අන්න විනාඩි 10 යනකොට මතුවෙලා එනවා. මතුවෙලා එනවා. එතකොට නගන විලාපය පුදුම විලාපයක් නගන. ඉතින් ඕක තමයි බොහෝ දෙනෙක්ගේ යථාර්ථය. විනාඩි 10ක්වත් අර වගේ තැනක ඉන්න බෑ. මොකද මාතුලින් නැගෙන බීතිකා. මාතුලින් නැගෙන බීතිකා. අපි ඒවා මගහරිමින්, ඒවා මගහරින්න අවශ්‍ය උපක්‍රම යොදමින් තමයි ජීවිත කාලයක් පුරාවට ගත කරලා තියෙන්නේ. ඒ විදිහේ උත්සාහයක් තමයි අපි ළඟ තියුනේ. මුනි ප්‍රතිපදාවට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපදාවක තමයි අපි නිරත වෙලා ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට මුහුණ දෙනවා කියන ශිල්පය, ඒක නිකන් අමර ශිල්පයක්. ඒක ටිකක් දැන හඳුනගත යුතු ශිල්පයක්. කෙසේ නමුත් මේ මුනි ප්‍රතිපදාවක්, මේ අධිචිත්ත භාවනාවක් වඩනවා කියන්නෙම මේ පිරිස් වෙනුවට තනිකම අගය කිරීමක්, අර විදියට ශබ්ද වෙනුවට නිහඬ බව අගය කිරීමක්. ඒ අගය කරනකොට ඇතුළතින් මතුවෙන ඒ යථාර්ථයට මුහුණ දෙන ශිල්පයක් තම තමුන් හදාගන්න වෙනවා. අන්න ඒ වගේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට සෝකාන භවಂತಿ තාදීනෝ උපසන්තස්ස සදා සතිමතෝ. අන්න ඒ වගේ කෙනෙක්ට සෝකයන් නම් මතු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සෝකයන් නම් ඒගොල්ලන්ට කෙසේ එම් දෝ කියලා තමයි මේ කියන්නේ. නන්න මේ විදිය සංසුන් හිත ඇති හැම කල්හි සතිමත් මෙන්න මේ පුද්ගලයාට, එහෙම නැත්නම් මේ මුනිවරයාට සෝකයන් නම් කෙසේ කරදර කරන්ද, සෝකයන් නම් කෙසේ එද්ද කියන අදහස තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් අර විදිහේ පුහුණුවක් වඩාගත් කෙනෙක්ට අන්න සෝකයක් දුකක් පීඩාවක් එන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ පොරොන්දුව. ඒ දිහාවට යන ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙන බවත් හැබෑව. මුලදී අමාරු බවත් හැබෑව. හැබැයි ටිකෙන් ටික නැවත නැවත මේ අධිචිත්ත භාවනා වැඩීම තුළින්, සමත විදර්ශනා භාවනා වැඩීම තුළින් අන්න අපිට මේ හැකියාව දියුණු කරගන්න පුළුවන්. ඒක තමයි මේ අපි කරන ක්‍රමානුකූල පුහුණුවේ උත්සාහය. ඒක අර පොතේ ගුරෙක් වෙලා හරියන්නේ නැහැ. දැන් ඔය ඉන්නවනේ, ඔය නේද උපදේශකවරු ඉන්නවා, කවුන්සිලින් කරන කට්ටිය ඉන්නවා, ඊට පස්සේ සයිකෝලොජිස්ලා ඉන්නවා, ෆිලෝසොෆර්ස්ලා ඉන්නවා. ඔය වගේ කට්ටිය අරගෙන බැලුවොත් මේ කතා කරන්නේ නම් මේ මනුස්ස මනස පිළිබඳව. හැබැයි මනුස්ස මනස පිළිබඳ අධ්‍යයනයක් කරපු පිරිසක් නෙමෙයි මේ. ඒ වෙනුවට පොතේ දැනුමෙන් තමයි මේ කතා කරන්නේ. බටහිර ලෝකයේ පහළ වෙච්ච බොහෝ පිරිසක් ඒ වගේ කට්ටිය තමයි. ඒ වගේ කට්ටිය. අර විදිහට පොතේ ගුරෝ. හැබැයි ඇතුළත අධ්‍යයනයක් කරලා නෙමෙයි මේ වෙන කෙනෙක්ට උපදෙස් දෙන්නේ. තමුණුත් ඒ අමාරු ඉඳගෙන වෙන කෙනෙක්ට අර කරුණු වශයෙන් උපදෙස් දෙනවා, කටයුතු කරනවා. නේද? අර අපේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් පොඩි මානසික ව්‍යාධියක් ඇදිලා ඒ හාමුදුරුවන් බේත් ගන්න ගිහිල්ලා. ඉතින් ඒ බේත් බිව්වම හරි අමාරුයි. මේ වැඩ කටයුතු කරගන්න බෑ, නිදියගෙනමයි, අතපය වේවුලනවා. ඉතින් ওই විදිහේ ගොඩක් නිකන් අඩපණ කරන බොහොම බලගත්ු බෙහෙත්නේ ඒවා. ඉතින් කෙසේ නමුත් ඉතින් මේ හාමුදුරුවෝ කාලයක් මෙහෙම බෙහෙත් ගන්නකොට මේ වැඩ කටයුතු කරගෙන යන අමාරු හින්දම කිව්වලු, මේ තව ටිකක් මේ සැර අඩු කරන්න බැරිද කියලා, මේ බෙහෙතේ සැර අඩු කරන්න බැරිද කියලා ඇව්වලු දොස්තර මහත්තයාගෙන්. එතකොට දොස්තර මහත්තයා කියනවලු, අනේ ස්වාමීන් වහන්සේ මමත් ඕක බීලා තමයි නිදිය ගන්න රැයට, ඒක ඉඳ ඊට වැඩිය නම් අඩු කරන්න බෑ කියලා. ඒක තමයි වැඩේ. දොස්තර මහත්තයාත් යපෙන්නේ බලනකොට ඒකෙන්. එතකොට මොන අධිචිත්ත භාවනා කතා කරනවද, මොන මුනි ප්‍රතිපදාද මේ අන්තං අටවගෙන ඉන්නේ, මේ මමත් මේ පැත්තක් බීලා. ඈ, එතකොට ඉතින් ඒක තමයි යථාර්ථය කොට දෙනෙක්ගේ. කාලියුම් ගැන සඳහන් කරන, කාලියුම් කියන්නේ ඉතින් බටහිර ලෝකෙ ඉතින් මේ ඔය ශේෂ්ත්‍ර සම්බන්ධ ප්‍රවීණයෙන්නේ. එතකොට එයා ගැන කතා කරනවා, එයා ඉන්දියාවේ සංචාරයක් කරපු එකක් ගැන. ඒතර එයා ඉන්දියාවේ සංචාරය කරනකොට ඒ විවිධ ආයතන තියෙනවානේ, මේ ඒ සයිකොලොජිස්ට්ලාට ඒ වගේ ප්‍රසිද්ධ ආයතන කීපයකටම ගමන් කරාලු, විසිට් කරාලු. එතන විසිට් කරනකොට මේ ඉන්දියන් කාර්යෝ හැමෝම කියනවලු, මේ මනස ගැනනේ මේ අපි කතා කරන්නේ. ඒකින්ද මේ තමුන්ගේ මනස හරියට අඳුනගත්ත මේ රමණ මහරිෂිව ගිහිල්ලා ඔබතුමා හම්බු වෙන්නේ කියලා. එයා තමයි මේ තමුන්ගේ මනස හරියට අඳුනගත්ත කෙනෙක් විදියට මේ ඉන්දියාවේ ප්‍රසිද්ධ කෙනා කියලා. ඉතින් අර විදිහේ මේ බටහිරෙන් ආපු මේ තැනැත්තා මේ මිස්ටික්ස් කෙනෙක්, එහෙම නැත්නම් මේ භාවනා නියෝගී කෙනෙක්, ඒ වගේ කෙනෙක් හමු වෙන්න යන්න කරන යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. එයා ඒ විදිහට ආයතනය කීපයකින්ම ඒ සංචාරයේ පුරාවටම එන ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා, මග හැරලා නැවත ගියා කියලා තමයි සඳහන තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේක මේක ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේක ප්‍රායෝගිකව ක්‍රියාවත් කරන එක අමාරුයි. ක්‍රියාවත් කරන එක අමාරුයි. අපිට මයින්ඩ්ෆුල්නස් ගැන ඩිප්ලෝමාවක් කරන්න පුළුවන්. හැබැයි මයින්ඩ්ෆුල්නස් මගේ ළඟ තියෙනවද කියලා ඇහුවොත් අන්න අමාරුයි වැටෙන ප්‍රශ්නයක් තමයි. පටන් ගත්තේ ගන්නෙත් සතියෙන් මැද තියෙන්නෙත් සතිය, ඉවර කරන්නෙත් සතිය කියන වචනයෙන් මොනවා හරි කතා කරන්න ගියොත් මුල මැද අග තුනේම තියෙන්නේ සති තමයි. හැබැයි එයාට සතිය තියෙනවද කියලා ඇහුවොත් ගොඩ දෙනෙක් ගාව නෑ. එතැ වැඩි අර විදියට මේ මනස ගැන කතා කරනවා, අනුන්ට උපදෙස් දෙනවා, තමුන්ගේ මනස ගැන අධ්‍යයනයක් නැතුව අර විදියට සතිමත් බව ගැන කතා කරනවා, සතිමත් බව දන්නේ නැතුව මයින්ඩ්ෆුල්නස් ඩිප්ලෝමා කරනවා, මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරලා නෑ. මේ මේ මෙහෙ තියෙනවා අද දවසක දවසේ වැඩසටහනක්, ඔය සිබා එකේද කොහෙද ඔය ඩිප්ලෝමාවක් තියෙනවා, ඒකේ බැච් දෙකක කට්ටියක් ෆීල්ඩ් විසිට් එකක්, ෆීල්ඩ් විසිට් එකක් මේ 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 පොතේ ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව යොදනවා බලන්න. අර ඉස්සර අපි අර ඔය කැම්පස් යන කාලේ ෆැක්ටරි වලට යනවා, මේ මේ ප්‍රඩක්ෂන් කරන විදිය පොතේ ඉගෙන ගත්තට ෆැක්ටරි එකට ගියාම සම්පූර්ණ කන පිට යන්නේ. ඒ වගේ ෆීල්ඩ් විසිට් කියලා තියෙනවා, පොතේ ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව යෙදෙන විදිය. ඒ කට්ටියත් ෆීල්ඩ් විසිට් එකකට එනවා. මේක මේ කොහමද ඇත්තටම යෙදෙන්නේ කියලා දැනු ගන්න නෑ. ඊයේ ආවක් කොල්ලෙක්, මම මේ 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 කලින් දවසක් කලින් ආව ස්වාමීන් වහන්සේකෝ මේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා නිස්සරණවනේ දැනගෙන යන්න, මමත් මේ ඩිප්ලෝමාව කරන කෙනෙක් කියලා කිව්වා. ඉතින් මම ඇහුවා සිහිය පුරුදු කළ තියෙනවද කියලා. එහෙමනම් කරන්න ඕනේ නෑලු තාම. කමන්නෑ මේ පාරවත් බලමු නේද, අද දවසේවත් බලමු, පොඩ්ඩක් පුරුදු කරලා බලන්න. ඔක තමයි ගොඩ දෙනෙට තියෙන අවුල. අර තමුන් හඳුනාගන්නේ නැතුව, තමුන්ගේ මනස හඳුනාගන්නේ නැතුව මානසික මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදෙස් දෙනවා. එහෙම නැත්නම් කවුන්සිලින් කරන කට්ටිය කියන්නේ වැඩියෙන් ප්‍රශ්න තියෙන කට්ටිය තමයි කවුන්සිලින් කරන්නේ. එයාගේ ප්‍රශ්න ටික අමතක කරන්නේ එයා වෙන කට්ටියගේ ප්‍රශ්න අහගෙන ඉන්නවා. ඉතින් සිහිය ගැන වැඩියෙන් සිහිය කියන වචනේ මේ යොදන කට්ටිය ඉන්නව නේද? ඒගොල්ලන්ට ඇති සිහියකුත් නැහැ. හරි, ඔන්න ඒ වගේ මොකද්ද අමුතු එකක තමයි අපි හැමෝම ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් ප්‍රායෝගිකව කොහොමද තම තමුන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්නේ කියන එක තමයි වැදගත්. එහෙම නැතුව ඔය ඉගෙන ගත්ත ඒවා එච්චර වැඩක් නැහැ. ඔය මේ සයිකෝලොජිස්ට්ලා වුණ පමණින් හරියන්නේ නැහැ. සයිකෝ එක බලන්න ඕනේ ඇනලයිස් කළා කොහොමද කියලා. සයිකී එක බලන්න ඕනේ. සයිකී එක අඳුනගන්නේ නැතුව සයිකෝලොජිස්ට් වුණාම අන්න දිවිනහ ගන්න තමයි අන්තිමට වෙන්නේ. විහිළුවට නෙමෙයි මම කියන්නේ, සාමාන්‍ය හුදී ජනතාවට වැඩි තුන් ගුණයක් දිවි නහ ගන්නවලු සයිකෝලොජිස්ලා. ඇයි? අර අර ලෙඩේ තමයි තියෙන්නේ. ඉතින් ඒක හින්දා අපි ප්‍රායෝගිකව මේකේ යෙදෙනවා නම් අනේ ඒක තමයි ක්‍රමවේදී. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගේ කරන්නේ. ඒ කෙනාට අර තියරි ටිකත් ඔක්කොම වැටහෙනවා ඒ වචන වලින් නොවුනත්. දැන් ඔය සාමාන්‍යයෙන් මේ ඔය අපි හිතමුකෝ දැන් ඔය Zen teachings වල තියෙනවනේ, Zen teachings වල ඔය එක එක නිකන් heart sutra, diamond sutra කියලා ඔය විදිහේ ප්‍රසිද්ධ දේශනා කීපයක් තියෙනවා. ඒ ටික තමයි ඒගොල්ලෝ නිකන් බයිබලේ වගේ තියාගෙන ඉන්නේ. ඒතර සඳහන් වෙනවා මේ 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 නිකන් තේරවාද ට්‍රැඩිෂන් එකේ මේ විදිහේ මේ ගුරුවරයෙක්, එයා අරවා ඉගෙනගෙන නැහැ, එයා ඒ පොත්වල තියෙනවා දන්නේ නැහැ. හරිද? එයා ප්‍රායෝගික මෙඩිටේෂන් මංක් කෙනෙක්, ෆොරස්ට් මංක් කෙනෙක්. එතන මෙයා මේ මෙඩිටේට් කරලා මේ විදිහට ප්‍රැක්ටිස් කරලා මේ භාවනා නියෝගී හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අර හෙන සෙන් මාස්ටර්ලා ටිකක්, අර සෙන් අධ්‍යයනය කරපු කට්ටිය ගිහිල්ලා මේ හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරනවා. අර අර සූත්‍රවල තියෙන ප්‍රශ්න මේ හාමුදුරුවන්ගේ අහලා බලනවා. අහනකොට අහනකොට මේ හාමුදුරුවෝ දෙන උත්තර අර සූත්‍රයේ තියෙන උත්තරවලු දෙන්නේ. ඒකත් එක ගැලපෙනවලු. ඔබ වහන්සේ මේක මේ කියවලවත් තියනවද? එහේ මේක මම දන්නේ නැහැ. ඒ සූත්‍රය එහෙම එකක් තියෙන බවවත් දන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි අන්න ප්‍රැක්ටිස් එක පැත්තෙන් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ඉන්න නිසා අර අවශ්‍ය දෙයට සුදුසු පිළිතුරක් දුන්නාම ඒක ගැලපෙනවා. අර කියන කතාව එක්ක. ඔක තමයි යථාර්ථය. එහෙම නැතුව මේ අධ්‍යයනය කළා ඔක ගොඩ දාන්න බෑ. ගොඩ දෙනට මේ වචනේ නිහිර වෙලා තියෙන්නේ. වචන හරස් වෙලා තියෙන්නේ. වචන හරස් වුණාට පස්සේ මුකුම්ම කරගන්න බැරුව යනවා. මුකුත්ම කරගන්න බැරුව යනවා. ඊට පස්සේ ඒක වමාර ගන්න බැරුව උගුර හිර වෙලා වගේ කැහ කැහ ඉන්නවා, බේරගන්න බෑ. මොක තමයි යථාර්ථය. ගොඩ දෙනෙක්ට මේ ප්‍රායෝගික වේදෙන විදිහ තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට වචන හරස් කර ගන්නවා. ධාතු මනසිකාර ය වෙනම වඩන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ කියලා අහනවා. මේ සක්මන් පරියංග විතරක් කරලා හරියන්නේ නැහැ නේද කියලා අහනවා. ඊට පස්සේ ඇහුවත් ඔයාට පරියංගේ වාඩි වෙන්න වෙලාවේ මොනවද වැටහුනේ කියලා. ආ මට මේ කම්පන චංචල ගති වැටුණා කියලා කියනවා. කම්පන චංචල ගති කියන්නේ මොන ධාතුවද කියලා ඇහුවත් ඒකට ධාතුවකුත් තියෙනවද කියලා අහනවා. ඒක තමයි වැඩි. කම්පන චංචල ගති දැනෙනවා නම් ඒක මොන ධාතු ස්වභාවයද? වචනේ දන්නේ නැහැ. හැබැයි ධාතු මනසිකාරයක් වෙලා. එහෙම නැත්නම් මේ අඟ අඟ බර වෙලා නිකන් මේ ලොකු නිකන් ගලක් වගේ තද වෙලා එනවා සමහර වෙලාවට ওই භාවනාවේදී. එහෙම එනකොට මොන ධාතුවද ඔය ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා හෙවොත් දන්නේ නැහැ. ඒකට මුහුණ දීලා පස්සේ වෙන තැනකින් හොර පාරකින් ගිහිල්ලා ධාතු මනසිකාරයක් කරන්න උත්සාහ ගන්නවා. මේ ඇඟ රත් වෙනවා, සිසිල් වෙනවා. මොන ධාතුවද ඉදිරිපත් වෙන්නේ කියලා ඇහුවට දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මේ වචන හරස් වෙලා තමයි ගොඩ දෙනෙක්ට මේ වැඩේ පැටලවිලා තියෙන්නේ. මේ දැනුම වැඩි. හැබැයි ප්‍රායෝගිකව යෙදිලා නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ මොකද්දෝ අමුතු කතන්දරයකුත් තියෙනවා මේක පිටිපස්සේ. කෙසේ නමුත් අන්න ක්‍රමානුකූලව ටික ටික ප්‍රතිපදාවක් වඩාගෙන යන කෙනෙක්ට මේ කියන මොන ධර්මයක්වත් දුරස් දේවල්, දුරවබෝධ දේවල් නෙමෙයි. ඒ වෙනුවට සරලව ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් ටිකක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක ක්‍රමානුකූලයි. ඒක ක්‍රමානුකූලයි. හරි. මේ ඒක පියවරෙන් පියවර ටික ටික වැඩි වැඩි යන ක්‍රමවේදයක් තියෙන. ඒක හරහා ගියොත් ඔය කියන ඔක්කොම ටික ලැබුණා වෙනවා. කොහොමද ලැබෙන්නේ? අර බාහිර ලෝකේ පොත්වත් දැනුමවත් හොයලා නෙමෙයි. ඒ වෙනුවට ගන්න තමුන්ගේ ඇතුළත අධ්‍යයනයක් සිදු කිරීම තුළින්. දැන් දැනුමට තියෙන වටිනාකම එන්න එන්න අඩු වෙනවනේ මේ ලෝකේ. කොච්චර දැනුම අගය කරත් මේ ලෝකේ, හරිද, දැන් එන්න එන්න දැනුමට තියෙන වටිනාකම අඩු වෙනවා. අඩු වෙනවා. අඩු වෙන්නේ මොකද? දැන් AI ඇවිල්ලානේ. AI ඇවිල්ලා එයා මොකද එයාගෙන් ඇහුවාම ඕන ප්‍රශ්නෙකට උත්තර දෙනවානේ. කවුද Apple කට්ටිය ගාව Siri ඉන්දියා මොනවා හරි හොයා ගන්න බැරි ප්‍රශ්නයක් තිබුණ ගමන් Siri ගෙන් තමයි අහන්නේ. කවුරු හරි කිව්වොත් මෙතනින් අඩුවෙන්ම මේ perform කරන එක්කෙනාව තෝරගන්න කියලා Siri ගෙන් අහන්න හිතෙනවා ඒකත්. හරි. ඊට පස්සේ කවුද ඔය Amazon කට්ටිය ගාව තුණා Alexa නේද? Alexa තිබුණා. ඊට පස්සේ Microsoft ලා ගාවට ආවා කවුද? ChatGPT. හරි. ඊට පස්සේ දැන් Google ලා එවලා තියෙනවා Gemini. ජිමිනිට එකෙන් ඇහුවාම ජිමිනිත් උත්තර දෙනවා. ජිමිනිගෙන් අහන්න ඕනේ මෙන්න මේ විදිහේ ටොපික් එකක් සම්බන්ධ ඇක්ටිවිටි එකක් මොකද්ද කියලා. ඇහුවාම ජිමිනි කියනවා මෙන්න තියෙනවා ඇක්ටිවිටීස් තුනක්, මෙහෙම කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒක ඇහුවාම ඔය සතිපාසල වැඩසටහන් කරන කට්ටියට ඒගොල්ලෝ අහනවා කොහෙන් හොයාගන්න ඇක්ටිවිටි එකක්ද මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, මේවා කොහොමද අපි දැන් මේවා කරන්නේ කියලා. ආපහු අහනවා මේක කරන්නේ කොහොමද, මේ මොන ලෝකෙන් හොයාගත්ත ඇක්ටිවිටීස්ද කියලා. ඒක තමයි වැඩි. අර ජිමිනි තමයි හොයලා දීලා තියෙන්නේ, නැත්නම් අර ChatGPT තමයි හොයලා දීලා තියෙන්නේ. දැනුමට තියෙන වටිනකම අඩු වෙලා ගිහිල්ලා. දැන් AI ගෙන් ඇහුවාම එයා AI ඔක්කොම කියනවනේ. AI ගෙන් අහන්න විතරයි තියෙන්නේ, හරි වචන පාවිච්චි කරලා ඇහුවනම් AI කියනවා. හරි. එතකොට දැනුම් සම්භාර නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඊළඟට මේ සූත්‍ර දේශනා ගැන අධ්‍යයනය කළා. අද බාන කට්ටිය ඕන තරම් ඉන්නවා. YouTube එකේ ගිහිල්ලා බලන්නකෝ. බෝ තියෙන බාන ඇල්ගොරිතම් එකෙන් මටත් සජෙස් කරනවා නිකන් වැරදිලා වගේ. මොකද නිකන් මේ හාමුදුරුවෝ තින්නේ මේ ටොපික් එකේ වගේ කියලා නිකන් ඇල්ගොරිතම් එකට තේරෙනවා ටිකක් විතර. මයින්ඩ්ෆුල්නස්, සති, ඔයගේ ඒවා ඉන්න හාමුදුරු කෙනෙක් තමයි කියලා YouTube ඇල්ගොරිතම් එකට තේරෙනවා. එතකොට ටක් ගාලා ගෙනල්ලා සජෙස් කරනවා මෙන්න තියෙනවා මහරහතන් වහන්සේ කෙනෙක් දේශනා කරපු ධර්ම දේශනාවක් කියලා. එතකොට ඒ channel එක පිටින් බ්ලොක් කරලා දාන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. අපරාධ කියන්න බෑ YouTube එකේ. මින් ඉදිරියට ජීවිතේ තියෙන තාක්කල් මේ channel එකේ ඒවා suggest කරන්න එපා කියලා බ්ලොක් කරන්න පුළුවන්. ඉතින් ධර්ම දේශනාව වගේ ඒවා දැක්ක ගමන් මම කරන්නේ බ්ලොක් කරන එක. දෙන්න පුළුවන් මොකක් හරි මාර බලපෑමක්ද කොහෙද මේ හාමුදුරන්ට කියලා. මාර බලපෑමක් තමයි. අහලා බලන්නකො ඔළුව විකාර වෙලා යනවා, වෙන මොකුත් නැහැ. ඉතින් දුර තියාම අහන්න නැතුව ඉන්න එක ලාභයි. මං දැන මට නම් පුදුම ආරක්ෂාවක් තියෙන ඒ පැත්තෙන්. නිකන් අර බොරු වලක වැටෙන්න කලින් බේරිලා ඉවරයි. ගොඩක් දුරට වැටිලා අමාරුවෙන් ගොඩ එන්න තරම් තත්යකට අහුවෙන්නේ නැහැ. ඒ වෙනුවට දුර තියා මේක මේ ගණන් ගන්න අහන්නේ. ඇහුවොත් නේ ඔය කුණු කන්දල් ඔලුවට එන්නේ. අය මේ අපි මේ ඉන්න සබ්ජෙක්ට් එකේ ඇටියට තව කාගේ බණ අහන්න දප්පා. මේ 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 ෆීල්ඩ් එකේ ඉන්නේ ඈ, මේ 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 සබ්ජෙක්ට් එකේ ඉන්නේ ඈ, සයිට් එකේ ඉන්නේ. ආයෙ නිකන් පොත් ඕනේ නැහැ, පොත් ඕනේ නැහැ. මේක නේ අර පොත්වල අධ්‍යයනය කරන කට්ටියත් ඩිප්ලෝමා කරන කට්ටියත් අන්තිමට ෆීල්ඩ් විසිට් එකකට මෙහෙට එනවා, මෙහෙට එනවා. ඉතින් ඒක තමයි යථාර්ථය. ඒක නිසා ප්‍රායෝගික වේදීම තමයි ක්‍රමවේද. යෙදුනහම මේ මොන දහමක්වත් මොන ධර්මයක්වත් අපිට දුරවබෝධයව නෙමෙයි, දුරවබෝධ නෑ. විලාර මේ ශාසනය ගැන කතා කරනවා නම් මේ ශාසනය හොබවන්නේ වෙන කවුරුත් නෙමෙයි. දළදා වහන්සේ වැඩ ඉන්න ඒ ස්ථානයේ ඉන්න හාමුදුරුවරු ටිකවත්, එහෙම නැත්නම් අටමස්ථානයේ වැඩ ඉන්න හාමුදුරුවරු ටිකවත් ඒ කවුරුත් නෙමෙයි මේ ශාසනය හොබවන්නේ. අන්න ප්‍රායෝගිකව මේ ප්‍රතිපදාව පුහුණුව කරන කෙනා. ඒ කෙනා සමහර විට පැවිද්දෙක් නෙමෙයි, ගිහි කෙනෙක්. හැබැයි ඒ තයාළඟ ශාසනය තියනවා, එයා ශාසනයට උරුමකාරයෙක් වෙනවා. භික්ෂු කියන වචනය එක එක විදියට අර්ථ දක්වනවා. ඒ මේ මේ භික්ෂුවක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවානේ. ඒ විදියට සිවුරු පොරවපු, තට්ටේ ගාපු පමණින් උපසම්පදා වුණු පමණින් භික්ෂුවක් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම නැත්නම් වෙනස් විදිහක පුහුණුවක් ප්‍රතිපදාවක් කියන කෙනෙක්ද මේ ශාසනයේ නියම උරුමකාරය බවට පත් වෙන්නේ. එහෙම තමයි වැඩේ. ඉතින් ඒ කෙනෙක් සමහර විට අපි දන්නේ නැහැ උරුමකාරයෙක් කියලා. එයාගේ දිහා බැලුවාම පේන්නේ නැහැ. එයා ඉන්නේත් මොකද්ද අමුතු ගිහි පරිසරයක. හැබැයි ඇතුළතින් උරුමකම් කියනවා. මොකද්ද මේ මුනි ප්‍රතිපදාව වැඩිම තුලින්, එහෙම නැත්නම් මේ අධිචිත්ත භාවනාවක් කිරීම තුලින්. ඒක තමයි නියම ක්‍රමවේදය. ඒ ක්‍රමවේදෙට ගියොත් අන්න අපි දිනු. එහෙම නැත්නම් ඉතින් මොන දේ ලං කරගත්තත් පරාදයි. අර විදියට කාල් යුන් ඉන්දියාවට ඇවිල්ලා පැරදිලා ගියා වගේ. කාටද පැරදුනේ? අර කොහෙවත් ඉන්න මිස්ටික්ස් කෙනෙක්ට. අර විදියට භාවනා අනුයෝගී කෙනෙක්ට හම්බුනේවත් නැහැ පරදින්න. දුර දියාම පැරදිලා. ඒක තමයි වැඩේ. එන්න මේ විදිහේ ප්‍රායෝගික ප්‍රතිපදාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. මේ සාරිපුත්ත හාමුදුරුවෝ පොතක් කියන වෙලාවක කියෝන වෙකියෝ කියෝ ඉන්න වෙලාවක කියපු සතුටු වාක්‍යයක් නෙමෙයි මේක. ඒ වෙනුවට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ භාවනානුයෝගීව අධිචිත්ත භාවනාවෙන් යුක්තව මුනි ප්‍රතිපදාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ අසල පදේශයක වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්න හාමුදුරුවෝ දැකලා තමයි මේ සතුටු වාක්‍ය දේශනා කරන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. අන්න ඒ වටිනාකම අපිට ලං කරගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ අපි මේ කරන ප්‍රතිපදාව, එහෙම නැත්නම් මේ ශාසනය අපිට දුර වෙයි කියලා. සරලව තම තමුන් පුහුණු කිරීම තමයි ක්‍රමවේදය. දවසට සුළු වේලාවක් සක්මන් භාවනාවක යෙදෙන්න පුහුණුවක් හදාගන්න. දවසට පැය භාගයක් විනාඩි 20ක්වත් ආරම්භයක් විදියට හොඳයි. හැමදාම විනාඩි 20ක් ඇවිදිනවා. මේ විනාඩි 20 සාර්ථකද අසාර්ථකද කියලා එච්චර හොයන්න යන්න ඕනේ නැහැ. තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළ උපදේශක් අරගෙන ටික ටික කරන්. වැදගත්ම දේ තමයි හැමදාම යෙදෙනවා. යෙදීම තමයි වැදගත් වන්නේ. හැමදාම වැභාගයක් විනාඩි 20ක් වාඩි වෙලා ඉන්නවා. මේ වාඩි වෙලා ඉන්න වෙලාවේ ප්‍රගතිය කොයි වගේද? කොච්චර ඵලදායීද කියලා ඒව හොයන්න යන්න ඕනේ නැහැ. තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළ යම් කිසි විදියක උපදේශක් අරගෙන කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ විදිහට නැවත නැවත යෙදීම පුහුණු වීම හරහා අන්න අපිට පුළුවනි මෙන්න මේකී පුහුණුව ප්‍රතිපදාව අපිට ලං කරගන්න. මේ මුනි ප්‍රතිපදාව තමුන්ට සමීප කරගන්න. ඒ සඳහා සමහර විට අර ඇතුළත බීතිකාවලට මුහුණ දෙන්න ශක්තියක් ක්‍රමානුකූලව දියුණු කරගන්න වෙන්න පුළුවන්. හරි, ඒක අපි කියන්නේ දවසෙන් හදා ගන්න ඕනේ කියලා. ඒ වෙනුවට විනාඩි 5ක් වාඩි වෙලා ඉන්න බලන්නකෝ. විනාඩි 5ක් මේ මුනි ප්‍රතිපදාවේ ඉන්න බලන්නකෝ. විනාඩි 5ක් මේ අධිචිත්ත භාවනා නියෝගීව ඉන්න බලන්නකෝ. එතකොට බලන්න අර ඇතුළතින් දේවල් ඉදිරිපත් වෙලා එනකොට කොහොමද තම තමන් ඒකට මුහුණ දෙන්නේ කියලා. සමහර කට්ටිය මම දැකලා තියෙනවා S2 පියාගන්න බෑ. S2 පියන්න කැමති නෑ. S2 පියපු ගමන් අර ඇතුළත නැගෙන බිහිතිකා ඉදිරිපත් වෙලා එනවා. එක විදියක ඉන්න බෑ. ඇඟ නිශ්චල කරලා ඉන්න බෑ. විනාඩි 5ක් ඉන්න බෑ ඇඟ හොල්ලන්න නැතුව. අර හේට පෙරලෙනවා, මෙහෙට ඇඹරෙනවා, නැගිටිනවා, වාඩි වෙනවා. පුදුම ගායක් තියෙන්නේ. ඒ ගාය අනර කියන මනසේ වික්ෂිප්ත භාවය ඒ මනසට ඒ මුහුණ දෙන්න තියෙන නොහැකියාව නිරූපණය කරන සුළුයි. කෙසේ නමුත් අන ටික ටික ඒ හැකියාව දියුණු කර ගැනීමක් කාටවත් මේක නිකන් මැජිකලි පහළ වෙන්නේ නැහැ. ටිකෙන් ටික දවසෙන් දවස ක්‍රමානුකූල පුහුණුවක් හරහා දියුණු කර ගැනීම තමයි ක්‍රමවේදය. විනාඩි 5කින් පටන් ගන්න. 5ක් S2 පියාගෙන වාඩි වෙලා 100 පීටවා ගන්න පුළුවන් ද බලන්න හුස්මට. විනාඩි 5ක් ඇවිදින්න පුළුවන් ද බලන්න. ඒ විදිහට ක්‍රමානුකූලව කරගෙන කරගෙන යනකොට මේ තමුන් තුලින් නැගෙන නොයෙකුත් බිහිතිකා වලට මුහුණ දෙන ශිල්පේ ටික ටික දියුණු කරගන්න පුළුවන්. අර ඒක නිකන් එකපාරට එන්නෙත් නැහැ හැබැයි. ඒක නිකන් අර එක්ස්පෝෂර් තෙරපි වගේ තමයි. ඔය තියෙනවා එක්ස්පෝෂර් තෙරපි කියලා එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ කෙනෙක්ට පිහියනුමක් සිද්ධ වෙනවා පාලමක් ගාවදී. හරිද? මේ පිහියෙන් ඇනලා මෙයාගේ තියෙන පර්ස් එකයි ෆෝන් එකයි සල්ලි ඔක්කොම පැහැරගෙන යනවා. ඊට පස්සේ මේ තැනැත්තාව වටපිටාවේ ඉන්න කට්ටිය ගිහිල්ලා හොස්පිටල් දැම්මහම අන්න අපි හිතමු හොඳ වෙලා ගෙදර ආවත් ඒ පාලම දකිනකොට මෙයාට ක්ලාන්ත වෙන ගතියක්, වටපිටාව අඳුරු වෙන ගතියක්, ඒ සිදුවීම මතක් කරනකොට ක්ලාන්ත වෙන ගතියක්, අඳුරු වෙන ගතියක්, මේ පාරේ යන්න බැරි ගතියක්, ඒ පාලම දකින්න බැරි ගතියක්, තම තමුන්ගේ වැඩ කටයුතු කරගන්න බැරි ගතියක්, ඔය වගේ බීතිකා ස්වභාවයක් මතුවෙලා ඉන්න පුළුවන්. හරි, එතකොට මේ එක්ස්පෝෂර් තෙරපි වල කියන්නේ මෙයා ඒක ගැන කතා කරන්නවත් කැමති නැහැ. ඒ සිදුවීම සිහි කරන්නවත් කැමති නැහැ. ඒ පළාතට යන්නවත් කැමති නැහැ. මේ විදියට බෑ. එතකොට මේ තැනැත්තාව සුව කරන නම් මෙයා මේ ප්‍රතික්ෂේප කරන මේ සිදුවීමට මුහුණ දෙන ශිල්පයක්, ශක්තියක් මෙයා තුළ ඇතිවිය යුතුයි. එහෙනම් මොකද්ද? මුලින් නිකන් පොඩ්ඩක් නිකන් කතා බහ කරනවා. නිකන් කතා බහ කරනවා. මුකුත් අරව සම්බන්ධ දේවල් නෙමෙයි. ඊට පස්සේ ටික ටික සිදුවීම ගැන කතා කරන්න පුරුදු වෙනවා. ටික ටික සිදුවීම සිහි කරන්න පුරුදු වෙනවා. තව කෙනෙක්ගේ සහයෙන්, අර කවුන්සිලින් කරන කෙනෙක්ගේ වගේ සහයෙන්, ඒ සයිකෝതെරපිස් කෙනෙක්ගේ වගේ සහයෙන් ටික ටික අන්න සිහි කරනවා ඒ සිදුවීම. ඊට පස්සේ අපි හිතමු අපි ඒ පෑ පාරෙන් යන් බස් එකක යන් කියලන බස් එක නැගලා ඒ පාරේ හරහා යනවා. ඊට පස්සේ අර පාලම අසලට ඇවිදගෙන යනවා. පාලම යටට ඇවිදගෙන යනවා. ඒ සිදුවීම වෙච්ච තැනට ඇවිදගෙන යනවා කියලා ඔය එක්ස්පෝෂර් තෙරපි කියලා ටික ටික ක්‍රමානුකූලව කොහොමද මේ වෙච්ච සිදුවීම බාර ගන්න තත්යකට වෙච්ච සිදුවීම ප්‍රොසෙස් කරන්න පුළුවන් සිහි කරන්න පුළුවන් තත්යකට මේ තැනත්තාව ගේන්නේ කියන එක තමයි ඒ තුළ තියෙන්නේ. එතකොට සාමාන්‍ය භාවනාවකත් ඔය එක්ස්පෝෂර් තෙරපි වගේ ගතියක් තමයි තියෙන්නේ. ඒක එකපාරට ඔක්කොම එන්නේ නැහැ අලාගෙන බිඳගෙන. ඒ වෙනුවට ටිකක් එනවා පේ සුද්ධ පෙනිලා යනවා. ඊදාස ඔන්න නැවත එනවා එදා ඊට පස්සේ ටිකක් සැරට එනවා. ඔහොම 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 ක්‍රමානුකූල ක්‍රමානුකූල මේ තමන් අතීතයේ පුරාවට ප්‍රතික්ෂේප කරපු බීතිකා සිදුවීම් ඒ වගේ දේවල් බාර ගැනීමක් ඒකට මුහුණ දීමක් ඒ යථාර්ථය හඳුන ගැනීමක් කියන වගේ දෙයක් මේ කෙනෙක්ට ඇති කරගන්න වෙනවා. ඒක තමයි මේ ප්‍රතිපදාවන්නේ. ඒක වෙනස් කරන්න බෑ අපිට. ඒක හරහා යා යුතුයි. එතකොට හොඳම බීතිකා ටික එන්නේ හොඳ හොඳ එළිවෙන ජාමයට තමයි. මම කියන්නේ එළිවෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට කියලා. එළිවෙන ජාමයට ඔන්න හොඳ හොඳ බීතිකා ටික එන්න පටන් ගන්නවා. එතකොට සමහර විට මහා රෑ පිට වෙලා යන්නේ. පෝගේ දවසක කෙනෙක් ආවා පැවිදි වෙන්න කියලා දේශෝ සාක්‍යෝ පැවිදි වෙන්න කියලා. දවස් දෙකකට පස්සේ බලනකොට නෑ. මම ඔක අර මනුස්සයා කියලා. ආ එයා ගියානේ ස්වාමීන් වහන්සේ. මේ කාමර එක කියනවා. කාමරේ අනිත් කොල්ලා කියනවා එයා ගියානේ ස්වාමීන් වහන්සේ. මම අඩුම් ගානේ උඹටවත් කියලා ගියාද මට කිව්වේ නැති එකමනේ උඹටවත් කියලා ගියාද කියලා. මට කියලා ගියෙත් නෑලු. ඌටත් කියලා ගිල්ල නෑ. හරි. ඒක තමයි වැඩේ. මේ ආවේ ආවේශ වෙලා එනකොට දුවන දිවිල්ල බලන්න ඕනේ. ඉතින් මේ ප්‍රතිපදාවක් අරහා ක්‍රමානුකූලව ටික ටික අපිට පුළුවන් ද අපේම හිත තුළින් නැගෙන මේ බීතිකා වලට මුහුණ දෙන ශිල්පයක් හදාගන්න. වෙන කොහෙවත් නෙමෙයි මේ තමුන්ගේම හිත තුළ. හරි. ඒවා තනි වෙනකොට තමයි ඒවා එන්නේ. ඒවා එන්නේ අර විදියට පිරිසෙන් වෙන් වෙනකොට. ඒවා එන්නේ අර විදියට නිහඬ වෙනකොට. ඒ එනකොට ටිකෙන් ටික ඒවා හරහා යාමක් තමයි නිර්දේශ කරන්නේ. බුදුරජාණන් වහන්සේට පවා මේ වගේ දේවල් සිදු වෙලා තියෙනවා. දෙයිය කෙනෙක් කියනවා එයා කියන්නේ මොකද්ද මේ මළගෙයක් වුණා මේ මරණ ගියෙන් පස්සේ තනියම ජීවත් වෙනකොට නිකන් මට නිකන් බයයි. අර ඒ යම් යම් සිදුවීම් මතක් වෙනවා. ඒ කෙනා ළඟ ඉන්නවා වගේ තේරෙනවා. බයයි. ඉතින් ගෙදර කට්ටිය කිව්වලු මේ තනියම ඉන්න එපා කියලා. නෑ උනාට මට මේකට මුහුණ දෙන්න ඕනි නේද මම තනියම ඉඳියා. සමහර වෙලාවට රෑ කිහිපයක් නිදි නැතුව වගේ තමයි ඉඳියේ. එච්චරට බයයි. එතකොට ඒ වගේ ශක්තියක් තියෙන කෙනෙක්ට අන්න මුහුණ දෙන්න පුළුවන් ඒ වගේ ක්‍රමානුකූලව. ඉතින් බුද්ධත්වයට කලින් බෝධිසත්වයන් වහන්සේකත් ඒ වගේ දේවල් ඇවිල්ලා තියෙන පාටයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මම මේ කැලේක තනියම මේ විදිහට භාවනා නියෝගීව ඉන්නකොට මහා රාත්‍රියක අමුතු විදිහ සද්දයක් ඇහෙනවා. ඒතකොට මගේ හිත කියනවා බියක් ගන්න උත්සාහ ගන්නවා මේ අමනුෂ්‍ය බලපෑමක් තමයි. මේ අමනුෂ්‍යයෙක් තමයි මේ ඇවිල්ලා සද්ද කරන්නේ කියලා. අන්න ලොකු බියක් වෙහෙසක් මාතුලින් නැගිලා එන්න හදනවා. මේ බිය නිසා මෙතනින් ඉවත් වෙලා යන්න පලා යන්න වගේ යෝජනා එනවා. නමුත් මම ඒ බිය එයින් පලා යන්නේ නැතුව ගිහිල්ලා විමසලා බලනවා මොකද්ද මේ එන සද්දේ කොහෙන්ද මේක එන්නේ කියලා විමසලා බලනකොට පේනවා මේ ඌරෙක් පොළව හාරනවා. පොළව හාරනවා. මේකයි තමයි මේ සද්ද ඇවිල්ලා තියෙන්නේ. ඔය ඌරා පොළව හාරගෙන එනකොට නිකන් අමුතු නිකන් සද්දෙකුත් එක්ක නිකන් බැකෝ එකක් එනවා වගේ තමයි ඌ හාරන්නේ. හරි. එතකොට ඔය රෑට එනවා. හාරගෙන එනවා. එතකොට මේ සද්දේ විතරක් ඇහුනොත් ඌරෙක් බව දන්නේ නැත්තම් ඒක මහා නිකන් අමුතු විදිහේ සද්දයක්. නමුත් බැලුවහම ඌරෙක්. ඌරෙක්. ඉතින් අන්න ඒ වගේ තමයි මම මේ බියට මුහුණ දුන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. බිය වෙලා දිව්වොත් මොකද වෙන්නේ? යකා තරගෙන තමයි දුවන්නේ. යකා අරගෙන තමයි දුවන්නේ. සදාකාලිකව ඒ යකා යකාම තමයි ඊට පස්සේ. ඈ භූතයා භූතයාම තමයි ඊට පස්සේ. ඒකින්ද ඒ වගේ දේවල් වලට මුහුණ දීමක් තුලින් මම කියන්නේ හැමෝටම එකම විදියට මුහුණ දෙන්න පුළුවන් කියලා. නමුත් ටික ටික හරි තමුන්ගේ උපක්‍රමයක් තමුන් දන්නවනේ තමුන්ගේ මට්ටම්. එතකොට දුර්වල බව දන්න කෙනෙක්ට හිමිහිට හිමිහිට ටිකෙන් ටික මුහුණ දෙනේ හැකියාව ඇති කරගන්න පුළුවන් තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේ ඒවත් එන්නේවත් නැහැ පලාතකවත් අර විදියට ഘോഷා වගේ කරමින් පිරිස් වගේ කරමින් ඉඳියොත්. නමුත් තනි වුණාම මේ වගේ දේවල් ටිකෙන් ටික එන්න ගන්නවා. හරි. එනකොට ඒකට මුහුණ දෙන ශිල්පයක් වර්ධනය විය යුතුයි. වර්ධනය විය යුතුයි. අර ඇතුළත තමයි බිය තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. පිටත බියම නෙමෙයි. ඇතුළත විමසලා බැලුවොත් අන්න බුදුරජාණන් වහන්සේට පවා මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපේ අපේ ජීවිතවලත් ඒවා නිකන් මහා ලොකු අමුතු දේවල් නෙමෙයි. අනිත් එක හැමෝටම එකම ජාතිය බියක් නෙමෙයි තියෙන්නේ. එක එක කෙනාට විවිධ වූ බීතිකා තියෙනවා වෙන්න පුළුවන්. විවිධ වූ සිදුවීම් තියෙනවා වෙන්න පුළුවන්. විවිධ වූ අඳුරු මතක තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ තම තමුන්ගේ තුලින් නැගෙන මේ දේවල් වලට මුහුණ දීමේ ශිල්පය මේවා හරහා මේ ශිල්පය තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හොල්මන් යවගේ දේවල් ඉතින් විවිධ පැතිකඩනේ. දවසක් ඔයම මෙහෙ මහා රාත්‍රියක ඒත් 9 විතර පහුවෙලා 9 වඩාම්ම රැවිලා නෙමෙයි 9 වගේ පහුවෙලා ඉතින් අන්ධකාරයක ඔය මමත් දවසක් ටෝච් එකකුත් අරගෙන මේ එනවා හරස් පාරක. ඒක ටිකක් වැඩිය ගැවසෙන පිරිස් ගැවසෙන පාරකුත් නෙමෙයි. එසේ නමුත් ඕකේ එනකොට දැන් ඔන වැස්සකුත් එන්න වගේ හුලං හුලඟකුත් හමනවා. එකපාරට විදුලියක් හෙටුවා. විදුලියක් හෙටුවාම අර ඝන අන්ධකාර කැලේ එකපාරට ආලෝකමත් වෙනකොට මගේ දිහා බලාගෙන ඉන්නවා නිකන් නිල් පාට දිලිසෙන ඇස්. කළු පාට පසුබිමක නිල් පාට දිලිසෙන ඇස් බලාගෙන ඉන්නවා මගේ දිහාම. අර විදුලි කොටපු ෂණයට තමයි ඒක පෙවුනේ. නිකන් ඇතුළතින් ලොකු නිකන් ගැස්මක් වගේ ආවා, මොකද්ද මේ කියලා. අනේ බලනකොට ඌරෝ රැලක්, ඌරෝ රංචුවක්, ඌරොන්ගේ ඇස් නිල් පාටට පේනවා. අර විදුලි එළියට ආලෝකවත් වෙනකොට ඉතින් ඔය ටික ඇති හાર્ට් ඇටෑක්යක් හදාගන්න හොල්මනක් කියලා. නිකන් නිකන් අර නිකන් මොකද්දෝ නිකන් ඌරු දිස්තියක් වගේ නිකන් මොකද්දෝ අමනුෂ්‍ය බලවේගයක් වගේ කද්ද දන්නේ නැහැ. මේක නිකන් හරි ටයිමින් ඔක්කොම ගත්තාම අර හුලඟක් හමාගෙන ඇවිල්ලා මේ විදියට අකුණකු මේ විදුලියකුත් කොටලා ඒ කොටලා එළිය වෙනකොටම අර හරියටම මගේ දිහා බලාගෙන ඉන්නවා මේ සෙට් එක. ඌරු දෙතුන් දෙනෙක් අර කළු පාට විශාල ශරීර ඇස් දෙක නිල් පාටින් දිලිසෙනවා. ඉතින් ආයේ දිව්වා නම් බය වෙලා ඉතින් ආයේ ඉතින් හැමදාම එතනින් ඒ යකානේ ඉතින් ඊට පස්සේ. ඊට පස්සේ ඌරෙද්ද මොකෙද්ද දන්නේ නැහැ බල මේ හැමදාම එතන භූතයෙක් ඊට පස්සේ. හැමදාම එතන යකෙක් ඊට පස්සේ. හරි. ඒ අවට කොහොමත් පාළුවට ගියපු කුටියකුත් තියෙනවා. ඒකට කියන්නේ එකේ කුටිය කියලා. එකේ කුටිය. ඒ පාළුවට ගිහිල්ලා තියෙන එතන තියෙන කුටි බිම විතරයි. ඉතින් එතන අතු ගන්න හැමදාම උපාසක මහත්තයෙක් යවනවා මම. අනිත් කුටි අතු ගන්න යවන්නේ නැහැ. අර කුටි අතු ගන්න යවනවා. ඒ මොකද? ඒකේ ඉන්නේ යකෙක්. හරි. යකෙක් එක්ක ගනුදෙනු කරන එක හරි ලේසියි අප්පා. යකා කවදාවත් කියන්නේ නැහැ මේ බාගෙට අතු ගහලා ගිහිල්ලා කියලා. යකා කවදාවත් කියන්නේ අතු ගන්න මේ පහුගිය දවස් දෙක තුනේ කවුරුත් එව්වේ නැහැ නේ කියලා. එහෙම මුකුත් කොම්ප්ලේන් නැහැ යකාගේ. ඉතින් හැමදාම කවුරු හරි ලැබිච්ච ගමන් වැඩිපුර කෙනෙක් අන්න අර කුටිය ගිහිල්ලා අතු ගන්න. ඒකේ ඉන්නේ හැබැයි යකෙක්. හරි යකෙක් ඉන්නේ, යකාගෙන් කිසි කරදරයක් නෑ අප්පා. ඒක තමයි වැඩේ. යකෙක් එක ගනුදෙනු කරන එක ලේසි සමහර වෙලාවට. කවදාවත් කියන්නේ නෑනේ මේ බාගෙට අතු ගාලා ගිහිල්ලා කියලා. කවදාවත් කියන්නේ නෑනේ මේ 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 ඉරි ඉරි තියෙන්න හරියට රටාවට අතු ගාලා නෑ කියලා. එහෙම කියන්නේ නෑනේ. දවස් දෙක තුනක් ගියේ නැති වුණත් කවදාවත් කියන්නේ නෑනේ පහුගිය දවස් ටික ආවේ නෑනේ කියලා. එහෙම කියන්නේ නෑ. බැලුවම යක්කු හොඳයි. ඒක තමයි වැඩේ. ඉතින් කෙසේ නමුත් ටිකෙන් ටික කොහොම කොහොම හරි තමුන් තුලින් නැගෙන, තමුන් තුලින් ඉදිරිපත් වෙන මෙන්න මේ විවිධ අඳුරු පැතිකඩි, විවිධ දේවල් වලට මුහුණ දීමේ හැකියාවක් මේ භාවනාව තුලින්, ඒක ක්‍රමානුකූල වෙන්නේ අර මං කලින් කිව්වා වගේ එක්ස්පෝෂර් තෙරපි විදියටම තමයි මේ ප්‍රතිපදාව වැඩ කරන්නේ. එක පාට නිකන් ඔක්කොම එන්නේ නැහැ. ඒ වෙනකොට ටිකක් එනවා, එදාට ආපහු නැතිලා යනවා, බහලා යනවා, පහුවදාට නැහැ, ආපහු දවස් 3-4කට පස්සේ එනවා. ඔහොම ඔහොම ටික 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 මේ අපහසුම අමාරුම දේවල් හරහත් යන්න වෙන අවස්ථාවක් නැතුවා නොවේ. සමහර වෙලාවට ඒ අඳුරු අමතක කරලා දාන්න උත්සාහ කරපු දරා ගන්න බැරි වගේ සිදුවීමක් නැවත ජීවත් වෙනවා වගේ, නැවත ඒ සිදුවීම සිද්ධ වෙනවා වගේ මානසික ස්වභාව හරහා යන්න වෙන්න පුළුවන් ඔය පරියන්කක වගේ. නැවත ඒ සිදුවීම රීලිවිං, නැවත ජීවත් වෙනවා. ඒ සිදුවීමේ දැනුණු දුකම දැනෙනවා. සුසුම් හෙලෙනවා, ඇඬෙනවා. හරි, එහෙම එහෙම ඒ සිදුවීම ආපහු මුහුණ දෙනවා වගේ ඒක හරහා ගියොත් අන්න තේරෙනවා මේක මේ යටිපහුව වෙලා තියුනේ, මේක මේ හිර වෙලා තියුනේ, මේක මේක බාර ගන්න අපේ හිත සූදානම් වෙලා තියුනේ නැහැ මෙච්චර කල්. ඒ සූදානම් නොවුණු නිසාම යටින් නිකන් හොල්මන් වගේ මේ අපේ ජීවිත අඳුරු කරමින් මේ දේවල් පිටිපස්සෙන් ආවා. මගහැරියා කියලා මගහැරීම එහෙම සාර්ථක නැහැනේ. මගහැරීම කියන්නේ මේ පිටිපස්සේ තියෙනවා. මේක බලන්න නැතුව ඉන්නෝ නෑ වගේ. ඒ ඒබීතිකාව ඇවිල්ලා ඊට පස්සේ අපේ ජීවිතවල විවිධ දේවල් අඩුපාඩු කරමින් අඳුරු කරමින් අපේ පිටිපස්සෙන්ම වැටිලා කල් ගෙවනවා වගේ. ඒ වගේ ස්වභාවයක්, ඒ වගේ හානියක් මේ දේවල් වලින් සිද්ධ වෙනවා. දැන් එපා මගහැරීම තුලින් දිනුම් කියලා. එහෙම එකක් නෑ. ඒ වෙනුවට මගහැරීම තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? නැවත නැවත අර ආතති, වෙහෙස, පීඩා ඇති කරමින් තමයි මේ දේවල් ඉන්නේ. නොදන්නා විදිහට වෙහෙසවල් දැනෙනවා. අහේතුක වෙහෙසවල් දැනෙනවා. මොකද කියලා බැලුවොත් අර මුහුණ දෙන්න අකමැති මග හැරපු අර වගේ සිදුවීම් තමයි ඊට පස්සේ තියෙන්නේ. නැත්තම් පිළිකාකාරකයි කිව්වත් නරකම නැහැ. පිළිකාකාරකයි කිව්වත් නරකම නැහැ. අර ඉදියේ මානසික psychological wounds වගේ මානසික තුවාල වගේ තියෙන දේවල්, මුහුණ නොදී මග හැර හැර ඉන්න දේවල් කොහොමද නොදැනීම අපේ ජීවිත අඳුරු කරන්නේ? අපේ සම්බන්ධතාවල සමහර වෙලාවට හිතා ගන්න බැරි විදිහට අපි ප්‍රතික්‍රියා කරන වගේ ස්වභාව අපි තුල ඇති කරන්නේ කොහොමද කොහොමද කියලා දැක දැන ගන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ ටිකෙන් ටික මේ විදිහේ දේවල් වලට මුහුණ දෙන ඒ ශක්තිය ඇති කරගන්න කෙනෙක්ට ඒ ක්‍රමානුකූල පුහුණුවක් කරහා මේවා ටික ටික දියුණු කරගන්න පුළුවන්. මේ අධිචිත්ත නැත්නම් මුනි ප්‍රතිපදාවක් තමුන් තුළ වඩා ගන්න පුළුවන්. ඒ වැනි වූ දෙයක් සඳහා තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ. ඉතින් තම තමන් ඒ ආරාධනාව කොපමණ පමණකින් බාර ගන්නවාද කියන එක විමසලා බලන්න. ඒක පාරගත්තේ නැත්නම් පමාදයට වැටුණා කියන සරල නිගමනයට අපිට එන්න පුළුවන්. ඉතින් හැකිවමනින් බාර ගන්න, උපරිම ප්‍රමාණයෙන් බාර ගන්න කියන අදහසෙන් අද දවසේ අපි මේ කතාබහ මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අප කෙරෙහි අනුකම්පාවෙන් අද දිනේත් ඉතා වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සුපුරුදු ලෙස සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තගා සුළු සාරාංශගත කිරීමක් කරනවා ධර්ම දේශනාව. අද දිනේ ධර්ම දේශනාවට පාදක වුණේ බුදුන් වහන්සේ යම් අවස්ථාවක කරන ලද උදාන වාක්‍යයක්, එහෙම නැත්නම් සතුටු වාක්‍යයක්. මොකද්ද මේ සතුටු වාක්‍ය කරන්න හේතු පාදක වුණේ? අපි කවුරු දන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉතා උනන්දුවෙන් විවේකයෙන් සහ පිරිසෙන් දුරස් වෙලා යම් ප්‍රතිපදාවක නිරත වෙනවා. ඉතින් මේ ප්‍රතිපදාව කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැන බුදුන් වහන්සේ සඳහන් කරනවා, මේ ස්වාමීන් වහන්සේ අධිචිත්ත භාවනාවකින් යෙදෙනවා, පමා නොවන ප්‍රතිපදාවකින් හික්ම වෙලා ඉන්නවා, ඒ වගේම උපශාන්තව අකම්පිතව මුනිවරය කියන මේ මුනිවරයා ශෝකයක් ඇති නොවේ. ඉතින් මේක තමයි බුදුන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි කොහොමද මේ මුනි ප්‍රතිපදාවක්, එහෙම නැත්නම් අකම්පිත වෙන පිරිසෙන් ඈත් වූ අප්‍රමාදයට යොමු කරන ලද ප්‍රතිපදාවක් කොහොමද අපි කරන්න කියන කාරණාවත් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඊට අනුකූලවම අපිත් පරියංකයක් සක්මනක් කරනකොට මේ අධිචිත්ත භාවනාවක් තමයි කරන්නේ, අධිචිත්ත ප්‍රතිපදාවක් තමයි කරන්නේ. ඒක පේන්න පුළුවන් ඉතා සුළු කාර්යක්, සුළු දෙයක්, වැඩකට නැති දෙයක් බව. නමුත් ඇත්තම සිද්ධ වෙන්නේ මේ අධිචිත්ත ප්‍රතිපදාව තමයි වැඩෙන්නේ. ඉතින් ඒක එකපාරටම කරන්න බෑ, කල් ගත වෙනවා, ඒ සඳහා කැපවීමක් අවශ්‍යයි. දීර්ඝ කාලීනව මේ කරනකොට අපි තුලත් මේ මුනි ප්‍රතිපදාවක්, හික්ම වෙන ප්‍රතිපදාවක්, ඒ වගේම අප්‍රමාදීව කටයුතු කරන්නට හැකි චරිතවත් ගතියක් අප වෙත ඇති වෙනවා. ഘോഷාවෙන් පිරිසෙන් වෙන් වූ ප්‍රතිපදාවක් කරන්නත් අප තුළ යම් හික්මීමක් ඇති වෙනවා. ඉතින් මේක කරන විදිහ තමයි අපි හැමදාම කියන්නේ, ගොඩක් කල් ඉඳලා අපි පුරුදු කරගෙන එන්නේ. ඉතින් සම්බන්ධ වෙච්චාගෙන් ට පහසුවක් තකා නැවත මේ ධර්මදේශනාව සාරාංශගත කරා. ධර්මදේශනාව නැවතත් YouTube channel එකේ Mixlr, ඊට අමතරව නිස්සරණ වනේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සමන් දෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා නැවතත් ධර්මදේශනාවට සවන් දෙන්න, නැවත නැවත සවන් දෙන්න. මොකද අපි ප්‍රතිපදාවක් වදනකොට අපිට එන ගැටලු මෙහෙමයි කියන්න බෑ. ඉතින් මේ ධර්මදේශනාවට සවන් දීමෙන්, සාකච්ඡාවට භාජන වීමෙන් තමයි එම ගැටලු निराකර ගැනීමට හැකි වෙන්නේ. ඒ නිසා මේ ධර්මදේශනාවට නැවතත් සවන් දීමෙන් ලොකු පිටුවහලක් වෙයි කියලා හිතනවා. ඉතින් මේ අධිචිත්ත භාවනාවක්, ප්‍රතිපදාවක් වඩන්න කොහොමද අපි පුරුදු කරන්නේ? ඒ සඳහා පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. එම පත්‍රිකාව මම සියලු දෙනා සමග බෙදා ගන්නම්. මෙම පුහුණුව සඳහා උනන්දුවක් ආසාවක් තියෙන කෙනෙක්ට වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මෙම වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගන්න කොහොමද මේක පටන් ගන්න කියලා. එම ආරම්භක දැනුවත් බව ඉතාමත් වැදගත්. භාවනා සතිමත් බව ආරම්භ කිරීමට, පුහුණුව පටන් ගැනීමට ප්‍රථම කොහොමද සතිමත් ඇවිදීම කරන්නේ, කොහොමද සතිමත් හිඳ ගැනීම කරන්න කියලා වීඩියෝ පටි දෙක නරඹලා ඒ පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගෙන, වඩා වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව පටන් ගන්න කොහොමද කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි ඉතා සුළුවෙන් මෙම පුහුණුව පටන් ගන්න පුළුවන්. විනාඩි 5ක්, විනාඩි 10ක් පමණ ආරම්භයේදී සතිමත් ඇවිදීම කරනවා විනාඩි 5ක්. ඉන් පස්සේ සතිමත් පරියන්කය, සතිමත් හිඳ ගැනීම කරනවා තවත් විනාඩි 5ක්. දිනේ වෙන් කරගත්තු කාලයක මේක කරන්න පුළුවන් පටන් ගන්නකොට. උදෑසන අවදි වීමෙන් පසු, එහෙම නැත්නම් රාත්‍රී නිින්දට යෑමට ප්‍රථම කාලයක් යනකොට මේක එහෙම වෙන් කරගත්තු කාලයක නෙවෙයි, තමන්ට ඕනෑම වෙලාවක කරන්න පුළුවන් ආකාරයේ වර්ධනයක් තමන් තුළ ඇති වෙනවා. ආරම්භයේදී ඉතා වැදගත් නොකොඩවා වෙන් කරගත්තු කාලයක මෙම පුහුණුව කරගෙන යාමට. පුහුණුව කිරීමෙන් පසු අප වෙතම තමන්ගේ අත්දැකීම් ලියා එවන්න පුළුවන්. ආරම්භයේදී සතියක් පමණ කාලයක් තමන්ගේ පුහුණුව කරලා පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියා එවන්න. අත්දැකීම් ලියනකොට ඉතාමත් වැදගත් තමන්ගේ මූලික අරමුණ මොකද්ද? පරියන්කේදී එහෙම නැත්නම් සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපාන සතියද උදරයේ පිම්බීම හැකිලිද කියන කාරණය සඳහන් කරන්න. ඉන් අනතුරුව කොහොමද කොපමණ වාර ප්‍රමාණයක් හුස්ම රැලි කීපයක් පිම්බීම හැකිලීම් කීපයක් තමන්ට දැනෙන පරිදි සතිමත් වුණාද? ඉන් අනතුරුව කොහොමද මෙම සතිය සතිමත් බවේ හිත පිටට ගියේ? ඒක දැනගත්තේ කොහොමද? නැවතත් තමන්ගේ මූලික අරමුණ ඒ කියන්නේ ආනාපාන සතිය උදරයේ පිම්බීම හැකිලිම කොහොමද දැනගත්තේ කියන කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඉන් අනතුරුව සතිමත් ඇවිදීමේදී පාදයේ ස්පර්ශ දැනෙච්ච විදිය කොහෙද සතිය පිහිටෙව්වේ කියන කාරණය සඳහන් කරලා කොපමණ පියවර ප්‍රමාණයක් සතියෙන් ඇවිදින්න පුළුවන් වුණාද? එහෙම ඊට අමතරව කොහො හිත පිට ගියාද? නැවතත් මූලික අරමුණට ආවේ කොහොමද? පාදයේ ස්පර්ශයට දාවේ සද්දයකට හිත ගියාද? පාදයේ බර දැනුණ විදිය වේදනාවල් දැනුණාද? පාදයේ ස්පර්ශයේ සීතලක් උණුසුමක් ඒ ආකාරයට ඒ සියලු අත්දැකීම් තමන්ට දැනෙන විදිහට වාර්තාවේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊටත් අමතර තව දුරටත් එදිනදා ජීවිතයේදී තමන් සතිමත් බව පුහුණු කරේ කොහොමද? රැකියාවේදී ගෙදර වැඩ කටයුතු කරනකොට කැසිකිලි කටයුතු කරනකොට කෑම කනකොට කොහොමද තමන් සතිය පුහුණු කරේ කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව ලියන්න පුළුවන්. මේ වාර්තාව ලියවට Google Form එකක් සහ email address එකක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම ඒකත් ෂෙයා කරගන්නම්. වඩා වැදගත් වන්නේ නොකඩවා පුහුණුව කරගෙන යෑමයි. දිනපතා හැකි පමණ වෙන් කරගත්තු කාලයක මේක කරන්න. නවකින් හැකි පමණ වැඩසටහනට සම්බන්ධ කිරීමටත් උත්සාහ කරන්න. තමන්ගේ පවුලේ අය මොකද මේ සතිමත් කියන කාරණේ ඉතා වැදගත් අද ලෝකේ. ඉතින් ඒක තව කාට හරි බෙදා හදා ගැනීමෙන් තමන්ගේ පුහුණුවටත් යම් පිටුවහලක් ලැබෙනවා. ඒ නිසා නවක පිරිස් වැඩසටහන වල සම්බන්ධ කරන්න උත්සාහ කරන්න. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. සෝ මීටින් ලින්ක් එක රැස්වීම අංකයේ මුරපදයක් මෙහි සඳහන් වෙනවා. ඒ සියලු දත්ත වැඩසටහන අතරතුර බෙදා හදා ගන්නම්. ඊළඟට තිබෙන්නේ අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සමග සම්බන්ධ වෙලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේවත් අපේ වැඩසටහනට පාද නමස්කාර කොට පිළිගන්නවා.
නිර්වාණ සරණයි. පැහැදිලි වෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්ස. අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට ඉන්ද්‍රානන්ද සූදානම් වෙලා ඉන්නවා. ඔබට බාරයි ඉන්ද්‍රානන්ද.
බොහොමත්ම පින් නදී පුතා, ගෞරවනීය ස්වාමින් වහන්ස ලිඛිත වාර්තා දෙකක් ලැබී තිබෙනවා. ඒවා ඉදිරිපත් කිරීමට අවසරයි.
දයි
සක්මන පිටුපස තනකොළ පිටිය මත කිහිප විටක් ඉදිරියට පිටුපසට ඇවිදෙමි. තනකොළවල ඇති තෙත ගතිය සමග සුමට බව පයට දැනුනි. එක් එක් පාදයට අවධානය යොමු විය. වම්පස පාදයට වඩා දකුණ ඇද්දී එන බවකි. වම්පය සැහැල්ලු වී එසවි ඉදිරියට යයි. විලුඹෙන් පටන්ගත් ස්පර්ශය මාපට ඇඟිල දක්වා විහිදුනි. නැවත වම් පසට පයට බර වැටි දකුණු පය සැහැල්ලු වී එය එසවුනි. සිටිවිල්ලක් දෙකක් මතු වී ආවත් එය සක්මනට බාධාවක් නැත. නැවත පයට අවධානය පැමිණි. කාලය විනාඩි 30යි. පරයන්කය නාස්කුහර තද කරමින් පැමිණි ගොරෝසු හුස්ම සැහැල්ලුවෙන් පිටවී ගියේය. වම් නාසග්‍රය දැනීම දකුණට වඩා සංවේදී වැඩිය. ටික වේලාවකදී හුස්ම දැනීම සියුම් විය. හුස්ම නොදැනෙන බවක් කය සංවේදතා මතුවිය. ඒ දෙස බලා සිටියමි. ටික වේලාවකින් කිසිම දැනීමක් නැති තත්ත්වයකට පත්විය. මුකුත් නොදන්නා බවකි. එහි සිටි කාලය මතක නැත. ශබ්දයකට පරයන්කය සමතුලිත භාවය නැතිවිය. නමුත් වෙනදා මෙන් සිතුවිලි බාධා නොවේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
හොඳයි, යන විදිය හදාගෙන තිනවා සතිමත් බවකට. ඉතින් මෙන්න මේ කටයුත්තේදී අර සක්මනේ විශේෂයෙන්ම මේ කරගෙන යන ඔක්කොම හොඳයි, මේ මේ කියන කාරණා එකතු කරගන්නයි තියෙන්නේ. ඒ විලුම්බයි ඇඟිලි දක්වා මේ යන දැනීම තේරුම් ගැනීම ඉතාම වටින එකක්. මොකද ඒක සාමාන්‍යයෙන් හිටින්නේ නැහැ. සාමාන්‍ය වම දකුණ කියලා අඩිය තියෙන එකවත් දැනෙන්නේ නැහැ නේ කෙනෙක්ට. මුලදී හිතෙන් කියකිය යනවා විතරයි අඩි කමන්ට කකුල තේරෙන්නේ නැහැ. නමුත් මේ විදිහට දැනීමට එනකොට අර හිතේ වම දකුණ කියන්න ඕනේ හැලිලා යනවා. ඊළඟට මෙන්න මේම දැනි අඩි කීයක් යාගන්න පුළුවන්ද ඒ දැනුවත් බව සමග කියලා පොඩ්ඩක් විමසන්න ඕනේ. අඩි කීයක් පුළුවන් කියලා. අන්න ඒකත් එක්කම හිතුවිලි ඊළඟට අහම හිතුවිල්ලෙන් නැවත සක්මනට එනවා කියනවනේ. ඒ එනකොට ආවේ වමටද දකුණටද, විලුඹටද, ධාරයටද, ඇඟිල්ලටද, නැත්නම් වෙන දැනීමකටද සක්මනේ කියලා ඒකත් හොයන්න. ඔයද ඒව ටික එකතු කරගත්තාම ඔය කරන් යන විදිය හොඳයි. ඒතර පරියංකේ ඕකමත් යොදා ගන්න ඕනේ. කියන්නේ තමන්ගේ මුල කර්මස්ථානයේ හුස්ම වාර කීයක් එහෙම දැනි තත්වයට ආවන් පස්සේ. මොකද එතෙන්ට එන එක ලේසි නෑ, ඒක හදාගෙන තියෙනවනේ. ඒ දැනෙන සත්ත්වයෙන් කොච්චර ප්‍රමාණයක් එක දිගට පුළුවන්ද. ඊළඟට ඒක එහෙම දිව්වන් පස්සේ කොහෙටද එන්නේ, ඔන්න ඔය ටික අල්ල ගන්නවා. දැන් මෙච්චර මේක සුද්ධ වෙන්න මේ හදාගත්ත භවනාව සුද්ධ වෙන්නේ අන්නේ කාරණා ටිකත් එක්ක. එතකොට ඊළඟ වතාවේ වාර්තාව තමන්ටම තේරෙනවා ඒකේ ඉදිරිය වෙනස් වීම. එතකොට ඊළඟට මේ නොදැනෙන තැනක් කියනවනේ. එතකොට දැනෙන එකේ ඉඳන් ওই නොදැනෙන තැනට වෙන මාරු. ওই විදිහේ ස්වභාවයක්ද මේ තුල වෙන්නේ කියලා අවධානයෙන් ඉන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔන්න මේ ටික දැනුණා. ඊට පස්සේ නොදැන තැනකට ගියා, ඒකේ නම් මෙහෙමයි. ඊට පස්සේ සද්දකින් සමතුලිතේක හැඩුනා කියනවනේ. බලන්න මේ දැනෙන එකේ ඉඳන් නිදෙනී යමක් තියලා මෙන්න ඊට පස්සේ නොදෙනී ස්වභාවයක් තියෙනවා. මේ දෙක ඔය වෙලාවකදී හරි මාරු වෙන තැනක් තියෙනවානේ. ආන්න ඒකත් බලනාසුළු, ඒකත් හොයා ගන්නවා අල්ල ගන්නවා කියන සුළුව බලන්න. ආන්න එහෙම බලාගෙන මේක කරගෙන යන්න. යන විදිය කිසිම ගැටලුවක් නැහැ. මේ මතක් කරේ දැන් උපදේශ ප්‍රාර්ථනා කරනවනේ දියුණු වෙන්නයි කියලා, ඉදිරියට යන්න කියලා. ඒ සඳහා අවශ්‍ය කාරණා ටිකක් තමයි එකතු කරන්නේ. කරගෙන යන විදිය හොඳයි.
හොඳයි ස්වාමීන් වහන්ස. දෙවන වතාව අවසරයි ස්වාමීන් වහන්ස. මම සතිය පුහුණු කරන්න පටන්ගෙන අවුරුදු 4ක් වෙනවා. ඒත් එක දිගටම කරගෙන යන්නේ යන්න බෑ. මගේ හැරෙනවා, ආයි කරනවා. ඒත් එදිනදා ජීවිතේ නම් සතිය සමහර තැන්වල තියේ. මට අවුරුදු 26, මම අවුරුදු 26ක කෙනෙක්. මගේ උත්සාහය මදිකම මේ ධර්ම දේශනා අහලා මග හරින්න හේතු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වර්තාව එපමණයි ස්වාමීන් වහන්ස.
ඔව්, ඒක ගැටලුවක් නෑ. දැන් මේ විදිහට දැනට තියෙන උනන්දුව සහිතව ඇවිදිනකොට මොනවද දැනුනේ, වාඩි වෙලා ඉන්නකොට මොනවද දැනුනේ, ඒ දේවල් ටික කියන්න ඕනේ. අවුරුදු 4ක් කරා නම් එහෙම එකක් කියන්න පුළුවන්නේ. ඉතින් ඒ කරගෙන යනකොට ඒකට දෙන උදව් තමයි සුතමේ වශයෙන් මේ විදිහට අහගන්නවා, බණ අහනවා, කමටහන් සුද්ධ කරගෙන ඒක කරගන්නවා, අහගන්නවා. ඊට පස්සේ තමන් හිතලා හදාගන්නවා චින්තාමය වශයෙන්. ඇත්තටම ඉතින් බණ කියලා කියන්නේ චින්තාමය තමයි ගොඩක්. උකට ඒක ඥානයක්, ඇත්තටම ඒකත් හරි උදව්වක් වෙනවා මේ තමන්ගේ වැඩේට. හැබැයි තුන්වෙනි භාවනාමය කියන ඥානෙත් ඕනේ. ඒක තමයි මේ කරලා අපි තමන් කරන වෙලාවේ ගන්න. දැන් මේ අහන වෙලාවේ සුද්ධ කරගන්නවා, ඉදිරියට යන්න උදව්වක් ගන්නවා සුතමය. ඒක තමන් හිතලා ඒක මෙහෙමයි වෙන්න ඕන කියලා චින්තාමයත් මේ වෙලා වෙන්න පුළුවන්. මේක ඉතින් ওই දෙක විතරයි දැනට මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. නමුත් තමන් භාවනාවට බැහැලා සක්මණේක යෙදෙන වෙලාවේ, ඊළඟට පරියංකයක යෙදෙන වෙලාවේ තමයි භාවනාවේ ඥානෙ උපදින්නේ. ඒ නිසා මේ ඒකත් ඉතාම වැදගත්. එහෙනම් ඇත්තටම වැදගත්ම එක ඒක. ඉතින් ඒකට උදව් තමයි සුත්තමේ චින්තාමයෙන් කරන්නේ. ඒ නිසා ඒ උදව් දුන්නට ඒවත් උදව් කරගත්තට කමක් නෑ, කරගන්න ඕනේ. චින්තාමයේ සුත්තමේත් ඕනේ, භාවනාමයේ වශයෙන් ඒ ඥාණය වඩා වර්ධනය කරගන්න ඕනේ. ඒ සඳහා තමයි අනිත්‍ය උදව් කරගන්න ඕනේ. ඒ නිසා ඒ උදව් කර ගැනීම හරි, ඊළඟට වීර්ය හදා ගැනීම හරි, තල්ලු කරන්න ඕනේ මේ අනිත් අනිත් තැන් වලින්, එහෙම නැත්නම් බුද්ධ චරිතෙන්, ඊළඟට ඔය අපි කල්යාණ මිත්‍රයන්ගෙන් උදව් වලින් බණ අහමින් මේ විදිහට එක එක වක්‍රම යොදලා මේක ගමනට ධම්මානුධම්ම ප්‍රතිපදාවට තල්ලු දෙන්න ඕනේ. ඒක දෙන ගමම්ම තමන්ගේ දෙන්න භාවනාවේ යෙදිලා ඒක වාර්තා කරලා ඒ ටික කරන්නේ නැතුව අරණිත්‍ය වටේ පිටේ අර ටික විතරක් කරගෙන ඉන්නේ වැඩක් නෑ. කල්ලාණ මිත්‍රයෝයි, වන ඇහිල්ලයි, ධර්ම සාකච්ඡායි, මේ ආරණ්‍යවල හොය හොය අනේකයි, මේ ඔක්කොම තියෙනවා. කරන්නේ නැත්තම් තමන් වැඩක් වෙන්නේ නෑ. මේ කරන වැඩේටනේ අරව උදව් විය යුත්තේ. එනිසා අන්නේ මුල් තැන දෙන්නේ මේ භාවනාවේ ඥානිය උපදවා ගන්නද, අනිත් ඒවා සමබරව තල්ලුව ලබා දෙන්න ඕනේ. ඒ අතරේ සසර බය ඇති වෙන දී විදිහ ඒව ගැනත් අවධානය යොමු කරලා ඒව බැලුවට අහුවට කමක් නැහැ. ධර්ම දේශනා, බුදු ගුණ, ඉතින් ඒව ගත්තට කමක් නැහැ. හැබැයි හැම එකම උදව් වේ යුත්තේ මේ භාවනාවට තල්ලුවක්. භාවනාවේ ඥානය කැඩෙන්න නම් උදව් කරන්නේ. එහෙම නැත්නම් දැන් අපි කියමු සමාල්ලාවට එනකොට අහන්නේ බෝසත් චරිතය. අයි බෝසත් චරිතය තුල ප්‍රධාන වශයෙන් බෝසතාණන් වහන්සේ කියන්නේ බුදු වෙච්ච කෙනා නෙමෙයිනේ, ඊට කලින්නේ. ඒ කෙනා සංසාරයට අයිති සත්ත්වේ වෙනස් ස්වභාවයක්. ඒ චරිතය තුල නිවනට අදාළ මේ ධර්ම ඒකායන මාර්ගය කියවෙන්නේ නැහැ. ඒ කාරණා අරන් ඔන්න මේ සමාජ සේවයට පින්කම් විතරක්ම කියලා වැරදි පැත්තට යමු වුණොත් භාවනාමය ඥානෙ පැත්තක දාලා අන්න වැරදි. මම භාවනාමය ඥානයට උපකාර වෙන දේවල් ටික උකහා ගන්න මොන වටින්. හැබැයි ඒ කරගෙන ඒක භාවනා විඥානේ උපදයාලා මේ කටයුත්ත යෙදෙන්න ඕනේ. යෙදিলা කරනකොට අනිත් දේවල් උදව්. භාවනාම නොකරනද අනිත් දේවල් උදව් කරගන්නවා නම් අන්න ඒක ප්‍රමාදයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සංසාරේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය මනුස්සයෙකුට විතරක් කරන්න පුළුවන් මේ උතුම්ම වැඩේට අවස්ථාව යෙදিলা, ඒ බුදු වෙනා ලැබිලා, ඒ ධර්මය ලැබිලා, ඒ සංඝයා ලැබිලා, ඒ ධර්මය අහන්දා ඔළුව හොඳින් තියාගෙන මන්ද බුද්ධික නැතුව තේරු ගන්න මට්ටමක් ලැබිලත්, ඉන්ද්‍රිය මේ ලැබිලා ගැටලුවක් නැතුව කරගන්න අවස්ථාවය දෙන්නේ නැත්තම් කොච්චර මේ ඒෂණ සම්පත්තිය ලැබිච්ච සම්පත්තියට පයින් ගැහිමක් වෙනවන්නේ. යන්නේ ඒවා කල්පනා කරලා ඒකටේදී අපි සාමාන්‍යයෙන් අපි කතා වෙනවා මිත්‍රිගල නිස්සරණ වන ඇසුරින් මේ වැඩසටහන් වල ගත කරන අය විදිහට අපි දන්නවා භාවනාම ලෝකේ තියෙන මේ දුර්ලභ ස්වභාවයත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් අපිට ලැබිලා තියෙන මේ උපදේශ අනුකූලව අනිත් ලෝකේ තියෙන භාවනා ක්‍රම එක්ක මේ මේකේ තියෙන සරලකමත් නියම බුදු පියාණන් වහන්සේගේ ධර්මයට ගැළපීමත් මේ කාරණාත් අපි පිළිබඳ සතුට වෙනවා පිරිසක්. ඉතින් එහෙම ලැබිලත්, ඒ දුර්ලභ කම ලැබිලත් කරගන්න බැරි වුණොත් තියෙන පාඩුව පිළිබඳව තමන්ව විවස ගත්තාම ඔය දේවල් උදව් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රධානම දේ කරන චුට්ට හරි, එහෙම නැත්නම් පොඩ්ඩක් අඩියක් දෙකක්, එක හුස්මක් දෙකක් බලලා ඔය උපදේශ අද පෙන්වූ පරිදි වාර්තා කරන. අන්න ඒක තමයි ඇත්තට මේ කියපු ඔක්කොම කෙටි කරලා කියන්න පුළුවන් එකම දේ. හොඳම දේ කරන්න චුට්ට හරි කළා වார்த்தාවක් කරන්න පොඩ්ඩක් කරන දවසට. එතකොට අර සියලු මේ කියපු කතා ඇත්තටම කෙටි කියලා කෙටි කළා පද වචන කීපකින් කියන්න පුළුවන්. ඒකම තමයි අර මෙච්චර වෙලා කිව්ව සසර විය, බුදු ගුණ, ධම් ගුණ, සන සම්පත්තිය මේ සියල්ලම ඒ කිය විස්තර වෙන්නේ මේ කාරණේට. ඇත්තටම වෙන්නේ මලක් කිබින මොහොතක් විදර්ශනා කරන්න කියලා බුදු පියාණන්ස පෙන්නලා තියෙන ඒකේ උතුම්ම කුසලයේ කියලා යන්නේ වගේ කෙටියෙන් කියන්න පුළුවන්. ඒක තමයි කරන්න පුළුවන් උතුම්ම දේ. ඔය කියන තමන්ගේ අනිත් පැත්ත රදින ගති වලටත් කරන්න පුළුවන් හොඳම මේ ප්‍රතිකර්මය තමයි ඒක. තව පොඩි වෙලාවක් කරලා බලනවා ඒක වார்த்தාවක් හදාගන්න. ඊළඟ වතාව ඊළඟ අවස්ථාව බලන්න පුළුවන් දැනට මේක කරනවා මේ වෙලාව කියලා ඒ පොඩ්ඩ පොඩ්ඩ ඒ මොහොතේ ඉස්සරහට යන්නයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, තවත් වාර්තා ලිඛිත වාර්තාවක් තියෙනවා ඉදිරිපත් කිරීමට අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස, නින්දට පෙර පිම්බීම හැකිලිම වෙත අවධානයේ යොමු කළ විට ක්‍රමයෙන් එය සියුම්ව ගිය අතර වෙනත් සිතිවිලි සහ දැනීම් වලට අවධානය ගිය විටද නැවත පිම්බීම හැකිලිම වෙත අවධානයේ යොමු කළ විට එය නොදැනී ගියා. ඉන්පසු ආයාසයෙන් නිරීක්ෂණයට යමක් හසු නොවන එම මුල් අරමුණේම සිටීමට උත්සාහ කළා. ඉන්පසු ආයාසයෙන් කිරීම නතර කළ විට සිතිවිලි එන අයුරු දැනුණා. ඒවා නිරීක්ෂණය කරන විට නිරීක්ෂණය වෙත අවධානය යොමු වන නිසා සිතිවිලි කතා ගෙතීම් නවතින බව දැනුණා. එය නිරීක්ෂණය නොකර කතාවට ඉඩ දුන් විට කතාවේ අතරමැදි අවස්ථාවක නැවත නිරීක්ෂණය පටන්ගෙන කලින් යමක් සිදු වූ බව මතක් කරමින් නැවත කතාවක් ගොඩනැගෙන බව දැනුණා. කතා ගොඩනැගෙන්නට ඉඩ දුන් විට එහි මෙම චක්‍ර සිදුවිය. නිදා ගැනීමට නොහැකි වූ නිසා අවසානයේ කතාවලට අවධානය අඩු කළ විට නිින්ද යන්නට ඇත. මෙසේ නිරීක්ෂක මනස පැවැත්වීමද කළ යුතු ස්වාමීන් වහන්ස? එපමණයි ස්වාමීන් වහන්ස.
ඔව්, ඒක දැන් අඳ පරීක්ෂණයක්. වීරිය සම්බන්ධයෙන්, වීරියේ ඉදිරියට යෑම සම්බන්ධයෙන් දැන් ඔය දන් දෙන වීරිය, සිල් ගන්න වීරිය, සමතේ අරමුණකට ගන්න වීරිය වගේ නෙවෙයි. මේ වගේ වෙලාවක පිම්බීමක් කෙලීම තියාගන්න පුළුවන්, ඒකට වීරිය තියෙනවා. ඒ වීරිය දැන් පවත්වලා ඒක නැති වෙන හැටි දකින්න තරම් වීරියක් තියෙනවා. ඉතින් ඒක එහෙම තියෙද්දි ඊට පස්සේ දැන් ඔන්න වීරියේ සමබර බව තමයි දැන් ඔය අපි අත්හදා බලමින් ඉන්නේ, තමන් තීරුම් ගනිමින් ඉන්නේ. ඒ නිසා ඒ විදිහේ මේ ස්වභාවයක් තියෙනවා. සිතුවිලි එන්න ගන්නවා ඔහේ හිටියා. එහෙම නැතුව ඔය සිතුවිලි අල්ලනවා කියන කල්පනාවෙන් වීරිය වැඩි කරාම ඒක අහුවෙන ස්වභාවයක් තියෙනවා. ඒක ලොප් වෙලා යන ගතියක් තියෙනවා. ආපහු සමහර නොදැනීම මෙදින් පැනලා එන ගතියක් තියෙන මෙදි තමයි අහුවෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවකින් ඕකෙන්ම කතාව ආයි හදනවා. මෙන්න දැන් සිතුවිලි අහුණා නෝවැ, දැන් ඒක මෙදින් නැති වුණා නෝවැ, මේක වார்த்தාවට එකතු කරන්න ඕන නෝවැ කියලා බලනකොට ඔන්න තව එකකට ගිහිල්ලා කතාව. මේ විදිහට දැන් ඇතුලේ දැන්ව තමන්ව අහුවෙන ස්වභාවය පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. ඒකට සතුටු වෙනවා. ඉතින් ඒකෙදි අර ඒක අහුවෙනකොට ටිකක් දැන් බාහිර සාධක අනුව එදිනෙදා ටිකක් වගකීම් සහිත වැඩ එහෙම තියෙන කෙනෙකුට මේ සිතුවිලි ප්‍රමාණය වැඩි සහ ඒ සිතුවිලි ටිකක් අවදි කරලා තියෙන ගතිය වැඩි. කිසි එහෙම වගකීමක් නැතුව, ගාණක් නැතුව එදිනෙදා ඔහි ගත කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදිච්ච කෙනෙක්ට එහෙම එකක් නැහැ. එයාට ඒ සිතුවිලි එච්චර වැදගත් නැති නිසා ඒවායේ මේ එල්ලිලා නිින්ද එහෙම කඩන මට්ටමක් නැහැ. නමුත් අපිට කොහොමඩත් කරන්න තියෙන්නේ ඔන්න ඔය කාරණේම තමයි. ඔය සිතුවිලි ටික හැදෙන හැටි එමෙත ඒකෙතන පොඩි කතාවක් වගේනේ මේක සිද්ධ වෙන්නේ. කතා කරන වචන ටිකක් වගේනේ. අන්නේ කතාව නැට අවධානය තියන් ඉන්නවා. ඔන්න ඔය කතාවේ තමයි කතන්දරේ තියෙන්නේ. ඕකේ තමයි අර භව නිට්ටිය අපිව ඊළඟට එහෙකට අරන් යන්න, ඊළඟ මොහොත දක්වා මේ බැඳගෙන අරන් යන ඒ භවය සපේ ඉන්න පටන් ගන්න. ඉතින් ඔය උපදියා බාහිරෙන් බලනකොටම අපි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තමයි දකින්නේ. දකින්නවා කියන්නේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවල කඩනවා කියන්නේ. මේ විස්තර නැති බව පේන හොඳට මේකේ වෙනස් වෙවි යන්නේ. ඒක හරියට බලන් ඉන්නකොට දුකක්. ඒක ඉතින් මගේ කරගන්නකොටම තමයි අර කතාවට අපි අහුවෙලා ඉන්නේ. හැබැයි අපි වෙලාවකදී තීරුම් ගන්න ඕනේ ඔන්න දැන් මගේ ගන්න කතාවක් හිතුවිලි ටිකක් කියලා දැනගන්නකොටම ඕක කැඩිලා අයින් වෙලා. ඉතින් ඔන්න ඔය මාරුව මේ වෙලාවේ සිද්ධ වෙමින් යනවා. ඒක මුල කාලේ හරි අමාරුයි. මුල කාලේකට කියන්නේ මේක භාවනා කැඩුනා කියලානේ හිතන්නේ සමහරු. ඒ නිසා තමයි අර භාවනාවේ පියවර ටිකක් හදාගන්න කියන්නේ. මුල කර්මස්ථානයේ කුමද්ද මතු කරගත් ආකාරය, ඊට පස්සේ ඒක මෙනෙහි කළ ආකාරය, ඊළඟට මේ මෙනෙහි කිරීමෙන් පස්සේ වටහා ගත් ආකාරය, ඒ වටහාගෙන අඩි කීයක් හුස්ම කීයක් බැලුවද, දුවගෙන හිත පිට ගිහිලා ආපහු කොහිට දාවේ, මෙන්න මේ තොරතුරු ටික බලලා මේ පිම්බීම හැකිලිමනේ මේකෙද කියන්නේ. මේ පිම්බීම හැකිලිම නැවත මේ හොඳට බලන් ඉඳලා ඒකෙන් ගෙවීමක් ආවන් පස්සේනේ මෙතෙන්ට එන්නේ. එතකොට අන්න තමන් දන්නවා මේක ඉදිරියකට භාවනාවේ ගිහිල්ලයි මේ කතා කරන්නේ කියලා. නැතිනම් සාමාන්‍ය කෙනෙකුට නම් මේක වෙන්න පුළුවන් ආදුනිකයෙකුට. හැබැයි එයාට මේක පටලවිල්ලක් වැරදිලා. භාවනාව සිතුවිලි දැන් ඇවිල්ලා තියෙන හුස්ම නෑ අන්න ඒ වගේ. ඉතින් ඔන්න ඔයක නිසා තමයි අර මූලික උපදෙස් ටික මූලික පියවර ටික කරන්න කියන්නේ. ඉතින් ඇත්තට මේක කළා මේකට එන එකම තමයි ආධුනික භවී ඉඳන් භාවනාවේ හැදෙනවා අපි වීන බව කියන්නේ තමටහන් සුද්ධ වීම කියන්නේ. ඒ නිසා සමයාට දැන් පුළුවන් මේක තේරුම් ගන්න ඔක විදිහට බල බල ඉඳ ඊට පස්සේ ඕකෙම නිින්ද යන ගතියකුත් තියෙයි යෝව තිබ්බට. දැන් ඔය නිින්ද කැඩෙන මට්ටමන්නේ ඉතින් එහෙම ඒ නිින්ද යනවා කියන්නේ ගණන් ගන්න නැති තත්ත්වෙ. තිබ්බට ගණන් ගන්නෑ. ඒක නිින්ද යන්නේ. ගණන් ගන්න නිසා තාම අර නිින්ද එහෙම කැඩෙන ගතිය තියෙනවා. ඉතින් ඕකම තමයි දිගට යන්න තියෙන්නේ. සුපුර විදියටම ආධුනික මනසෙන් කරගෙන යනවා. මුතෙන්ට ආවම ඒත් බලන් ඉඳලා අහුවෙවි ආපහු බේරි බේරි අහුවෙවි බේරි බේරි සිද්ධ වෙන ඒ සුද්ධ වීම ග්‍රීස් ගහේ ග්‍රීස් ටික ගෙවෙනවා ටික ටික. ඊට පස්සේ ඉතින් කොඩිය ගන්න පුළුවන් නිසා ඉතින් මේකේ ගෙවෙනකම් නැග නැග ලිස්ස ලිස්ස වැටි වැටි ඕකම ගත කරන්න. හැබැයි ඕක කියන්නේ වාඩි වෙච්ච ගමන් ඕක වේවා කියන එක නෙමෙයි. අර මූලික විදිහටම උපදේශ පරිදිම භාවනාවේ මේ සටහන් කරලා තියෙන විදිහටම ඉදිරියට ගිහිල්ලා ඒ අවස්ථාවක වෙලාවයි බලන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. එතකොට තමන්ට පුළුවන් වෙයි මේ දිගට කිරීම නිතිපතා කිරීම තුළින් ඉදිරියක් ලඟා.
එමයි ස්වාමීන් වහන්ස බොහොමත්ම පින් ලිඛිත ප්‍රශ්න වලට ලැබුණු පිළිතුරු වලට. දැන් මේ කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් Zoom මත ඔසවලා ඔබගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන්න.
ඔව් ටික වෙලාවක් ගත්ත නිසා පේන්නත් නැති නිසා තෙසවීම් අපි මෙතනින් සමුගන්න සූදානම් වෙනවා. හේතුව දැන් අපි මේ විහාරස්ථානයක වැඩසටහනකට සූදානම් වෙලා ඉන්නේ. පිරිස සූදානම්. ඉතින් අපිට මේ වාචික වාර්තාන මෙතනින් පුළුවන් ඉස්සරහට ගිහිල්ලා අවසන් කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේට. නදී පුතා මම ඔබට බාර දෙනවා.
බොහොමත් පිං ඉන්ද්‍රනන්දා ස්වාමීන් වහන්ස මේ මැසේජ් එකක් ආවා කිව්වට කමක් නැහැ කියලා හිතනවා. අවසරයි ස්වාමීන් වහන්ස, තවම මට පැවිදි වීමට අවශ්‍ය වී තිබෙනවා. වයස 22 වීම ගැටලුවක් සහ කාන්තා පැවිද්ද වර්තමානයේ අභාවයට ගොස් ඇති බව ගෙදරින් පවසනවා. එය සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න පුළුවන් ද ස්වාමින් වහන්ස? වහන්සේගේ අදහස් විමසා සිටිනවා ස්වාමින් වහන්ස. මම හිතන්නේ ස්වාමින් වහන්සේ සම්දි වුණා. ඔව්, කරුණා කරලා එම ගැටලුව ඊළඟ සතියේ පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ තවත් වැඩසටහනකට ඉන්න අතරතුර තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් සමාව ආදිනවා එම ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දීමට හැකියිම ගැන ලබන සතියේ අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොමත්ම පිං ඉන්ද්‍රනන්දා වැඩසටහන Q&A එක සිදු කිරීම සම්බන්ධයෙන් මීළඟට තිබෙන්නේ අද සුපුරුදු පරිදි අප සිද්ධ කරන පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමටයි. ඒ සඳහා පද්මානන්දට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන ලෙස.
අපිට අද මේ ඉතා සාරවත් ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. ඒ වගේම අපේ මේ ගැටලු ස්වාමීන් වහන්සේ විසින් අපිට විසඳලා දුන්නා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දෙදෙනාටත් නිස්සරණ වණී ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් පතනා බෝධියකින් ඉතා ඉක්මනින් නිර්වාණාව බෝධියම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ සැමටත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ කුසලයෙන් ඉතා ඉක්මනින්ම මේ නිර්වාණ මාර්ගය නිරුත්තර කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. දැන් අපි සියලුම දෙවියන්ට පින් දෙමු. ඉත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම්පරං. අපේ මියගිය නෑයින්ට අපින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප විසින් කරන්නා වූ මේ පුණ්‍ය කර්ම හේතුවෙන් අපට නිර්වාණය දක්වාම බාලෙන්ගේ අසුරක් නොලැබේවා, සත්පුරුෂ ආශ්‍රයම ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමය සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ස්වාමින්වහන්සේ නැති නිසා අපි ස්වාමින්වහන්සේට වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා. සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.